නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැමදෙරාටම අද දවසේදීත් අපි අදිචිත්ත සික්ඛා පාඩම් මාලාවෙහි චතුර්ථ අධ්‍යයනය සම්බන්ධයෙන් තියෙන කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙනකොට චතුර්ථ ධ්‍යානයේ ඉතිරි වේදනා හතරම නැති ආකාරය ගැන කතා කරන්න යුතුනවා. සුඛස්සච පහනා, දුක්ඛස්සච පහනා, පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා කියන පාඩයෙන් අපි තේරුම් කරා. ඊට පස්සේ මේ කතාව මේ අදුක් මේ වේදනා හතරම ඇයි උපේක්ෂා චතුර්ථ ධ්‍යානයෙන් ප්‍රහාණය වෙනවා කියලා දැක්කුවේ කියන එකටත් කරුණු කාරණා කිව්වා. ඒක උපේක්ෂා වේදනා පහසුවෙන් තේරුම් ගැනීමට, ඊට පස්සේ අදුක්කම සුඛ චේතෝ විමුක්තියෙහි ප්‍රත්‍ය දැක්වීමට, චතුර්ථ ධ්‍යානයේ වර්ණා කිරීමට සහ රාග දෝෂයන්ගෙන් චතුර්ථ ධ්‍යානයේ බොහෝ දුරයි යයි දැක්වීමට. එතකොට මේ කියන කරුණු වලට තමයි මේ අපි ඉස්සර කතා කරේ. ඊට පස්සේ අපිට හම් වෙනවා අදුක්කම සුඛං කියන පාඩය. අදුක්කම සුඛං කියනකොට අදුක්කම සුඛං කියන පදයෙන් කියවෙන්නේ උපේක්ෂා වේදනාවෙන් යුක්ත ධ්‍යානය කියන එකයි. අදුක්කම සුඛං කියනවානේ සුඛස්සච පහනා, දුක්ඛස්සච පහනා, පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පද්ද විහෙරති. මේක තමයි පාඩය. ඉතින් මේ පාඩයේ හැටියට දැන් අපිට වේදනා හතරෙහි ප්‍රහාණය අපි කතා කරා. ඒකට අදුක්කම සුඛං කියන පාඩේ තමයි අපි දැන් කියන පාඩේ තමයි අපි සාකච්ඡා කරන්න බලමු. මේකෙන් අදහස් වන්නේ උපේක්ෂා වේද අදුක්කම සුඛ කියලා කියන්නේ උපේක්ෂා වේදනාවට නමක්නේ. ඒ උපේක්ෂා වේදනාවෙන් යුක්ත පංචම ධ්‍යානය කියන එකයි මේකේ අදහස් කරලා තියෙන්නේ. උපේක්ෂා වේදනාවෙන් යුක්ත පංචම ධ්‍යානය කියන එකයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට මේ අදුක්කම සුඛං කියන එකෙන් අදුක්ඛං කියන පදයෙන් මේකේ දුක්ඛේ නැහැ කියන එක අදහස් කරලා තියෙනවා. අදුක්ඛං අසුඛං සුඛේ නැහැ. අදුක්කම සුඛං කියනකොට ඒකෙන් දුක්ඛේටත් සුඛේටත් වෙන් වූ වෙනමම වේදනාවක් ගැන අදහස් කරලා තියෙනවා. ඒකේ දුකේ නැති බවත් සුඛේ නැති බවත් නෙවෙයි, දුක්ඛයත් සුඛෙන් අන්‍ය වූ වෙනම වේදනාවක් කියන එක අදහස් කරලා තියෙනවා. අදුක්කම සුඛං 14 වෙනි පිටුව යන පදයෙන් කියවෙන්නේ අදුක්කම සුඛ වේදනාවෙන් යුක්ත චතුර්ථ ධ්‍යානයේ යන්නයි. දුක්ඛ අභාවයෙන් අදුක්ඛං යන්නම් වේ, සුඛ අභාවයෙන් අසුඛං නම් වේ. මේ පද දෙකෙන් දුක්ඛයට සහ සුඛයට ප්‍රතිපක්ෂ වූ තුන්වෙනි වූ වේදනාව කියන ලදී. අදුක්කම සුඛං යන පදයෙන් එම තුන්වෙනි වේදනාවේ යුක්ත ධ්‍යානය කියවි. මින් අදහස් වන්නේ දුක්ඛයේ අභා මාත්‍රය නොව, සුඛයේ අභා මාත්‍රයද නොව, අදුක්කම සුඛ නම් වූ තෘතීය වේදනාවයි. එනම් උපේක්ෂා වේදනාවයි. එතකොට අදුක්කම සුඛං කියන්නේ උපේක්ෂා වේදනාවේ යුක්ත වූ පංචම ධ්‍යානය කියන එක. උපේක්ඛා සති පාරිසුද්ධුන් යන පදයෙන් తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව විසින් පාරිසුද්ධ භාවයට පමුණු ලද සතියෙන් යුක්ත වූ චතුර්ථ ධ්‍යානය අදහස් කරන ලැබේ. එතකොට මේකෙදි උපේක්ඛා සති පාරිසුද්ධින් තොට මේකේ අදහස් වන්නේ උපේක්ඛා සති පාරිසුද්ධින් කියන එකෙන් පාරිශුද්ධ වූ උපේක්ෂාව විසින් පාරිශුද්ධත්වයට පමුණුවන සතියෙන් යුක්ත වූ ධ්‍යානය කියන එකයි. සාමාන්‍යයෙන් අපි ඉස්සලා කියන්නේ උපේක්ෂාව විසින් පාරිශුද්ධත්වයට පත් වූ සතියෙන් යුක්ත ධ්‍යානය කියන එකයි. එතන උපේක්ෂාව කියලා අදහස් කරන්නේ తත්‍ර මජ්ජතර අදී කලින් කියපු අදුක්කම සුඛ වේදනාව නෙමෙයි. මෙතන අදුක්කම සුඛං කියනකොට එන්නේ උපේක්ෂා වේදනාව. මෙතන උපේක්ඛා කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතාව. తත්‍ර මජ්ජත්තතාව කියලා කියන්නේ සිතට ඒ පැතිවලට වැටෙන්න දෙන්නේ නැතුව සිත මධ්‍යස්තව පවත්වන බලය. වේග සමකරන ස්වභාවය. ඒ නිසා මේ తත්‍ර මජ්ජත්තතාව පවතීම නිසා ඒ චිත්ත ධර්ම පුඤ්ජේහි වේග සමභාවයක් ඇති වෙනවා. ඒකෙන් හොඳට මේ ඒ පාරිශුද්ධත්වය නිසා සියලුම සම්ප්‍රයුක්ත ධර්ම විශේෂයෙන් සතිය සහ අනෙකුත් සම්ප්‍රයුක්ත ධර්ම පාරිශුද්ධත්වයට පැමිණෙනවා. පිරිසුදු භාවයට පත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒතර උපේක්ඛා සති පාරිශුද්ධෙන් කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතා උපේක්ෂාව විසින් පාරිශුද්ධත්වයට පත් කරන ලද සතියෙන් යුක්ත වූ ධ්‍යානය කියන එකයි. ඒක උපේක්ඛා සති පාරිශුද්ධි. ඒ වගේම මතක තියාගන්න මේ උපේක්ෂාවත් తත්‍ර මජ්ජත්තතා උපේක්ෂා මේක වේදනා උපේක්ෂාව නෙවෙයි. මේකෙත් පාරිශුද්ධත්වයක් ලැබෙනවා පංචමත් ධ්‍යානය යනකොට. උපේක්ඛා සති පාරිශුද්ධෙන් කියලා කියන්නේ తత్ర మజ్జత్తతా ఉపేక్షా విసిన్ పారిశుద్ధత్వేర పమున్నది సతి యుక్తవు ధ్యానే కినక హబై ఏ తత్ర మజ్జత్తతావేత్ యం పారిశుద్ధత్వ లబెనవ కిల అపట దగ్ గన్న పులువా ఎదర్ మేకే అదహస్ కల్ల తీన మొకద్ద ఉపేక్ సత్ ఉపేక్కా సతి పారిశుద్ధిన్ యన పదేన్ తత్ర మజ్జత్తతా ఉపేక్షా విసిన్ పారిశుద్ధ భావేట పమునున్నది సతి యుక్తవు చతుర్త ధ్యానే అదహస్ కర్ను లబే మెమ ధ్యానేహి సతియ పారిశుద్ధే మేకే ధ్యానే సతియ సిహియ కిన సైసికే పారిశుద్ధే එම් පාරිශුද්ධත්වය తత్ర මජ්ජත්තතා නම් උපේක්ෂාව විසින් කරන ලද්දේ. తత్ర මජ්ජත්තතා කියන උපේක්ෂාව කි ඒ කියන්නේ උපේක්ෂාව ලෙස හැඳින්වුවාට ඒක ඉතින් తత్ర මජ්ජත්තතා චෛතසිකය. ඒක විසින් සිදු කරන එකක් තමයි මේ පාරිශුද්ධත්වය. සතිය පාරිශුද්ධත්වයට පැමිණෙනවා මේ తత్ర මජ්ජත්තතා චෛතසිකය හේතු කරගෙන. එබැවින් විභංග ප්‍රකරණෙහි අයං සති ඉමාය උපේක්ඛාය විසදා හෝති පරිසුද්ධා පරියෝදාතා තේන වුච්චති උපේක්ඛා සති පාරිසුද්ධින් යයි කියන ලදී. එයි අදහස නම් මෙම ධානයෙහි සතිය උපේක්ෂාව නිසා විසඳ වෙයි, පිරිසිදු වෙයි, පිරිසුදු කරනක් වෙයි. එබැවින් මෙම ධානයේට උපේක්ඛා සති පාරිසුද්ධියයි හඳුන්වනු ලැබේ යන්නයි. මෙම ධානයේ උපේක්ඛා සති පාරිසුද්ධියයි හඳුන්වනු ලැබේ. එතකොට මේ తత్ర මජ්ජත්තතාව නිසා මේ සතිය ප්‍රභාස්වර වෙලා ඒක ප්‍රභාවික වඩාත් පාරිසුද්ධත්වයට පත් වෙනවා. ඒ නිසා මේකේ අර සතිය ගැන අපිට තවත් ධ්‍යානයක හම්බුණා. ඒ තමයි උපෙක්කකෝ සතිමා සුඛ විහාරීති. උපෙක්කකෝ සතිමා සුඛ විහාරී. සුකංච කායේන පටිස විගෙනවා පීතියාච විරාගා උපෙක්කකෝච විහෙරති. සතෝච සම්පජානෝ කියන තැන හම්බුණා. සතෝච සම්පජානෝ. මේ සතෝ කියන එකෙන් කියන්නේ සතිය කියන එක. සතිමත් කෙනා. සතිමා කිව්වෙත් ඒකයි. ඒක තෘතිය ධ්‍යානයේ සතිය විශේෂයෙන් කතා කරනවා. හැබැයි ඒ සතිය අවශ්‍ය වන්නේ ප්‍රීතියෙන් තොරව සුඛයේ සහිත ධ්‍යානය පැවැත්වීම සඳහා. ඒ වගේම මේ සුඛයේ අග්‍ර සුඛයේ හේතු කරගෙන ඒක නිසා ලෝභය ඇතිවීම වැළැක්වීම සඳහා. මෙතන වෙන්නේ මේ తత్ర මජ්ජත්තතාව නිසා ඒ සතිය තවත් වඩාත් ප්‍රභාස්වර භාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ සතියත් විශේෂ භාවයට පත් වෙනවා. ඊටාම සතිමත් අවස්ථාවක් තමයි චතුර්ථ ධානය කියලා අදහස් කරන්නේ. චතුර්ථ ධානයේ తత్ర මජ්ජත්තතා උපේක්ෂාවෙන් පිරිසුදුවන්නේ එහි ඇති සතිය පමණක් නොවේ. එම ධානයේ ඇති සියලු සම්ප්‍රයුක්ත ධර්මද ඉන් පිරිසුදු වේ. නමුත් සතිය මුල් කරගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනාව සිදු කර ඇත. එතකොට මේ ඊට පස්සේ කියවෙනවා චතුර්ථ ධානයේහි తత్ర මජ්ජත්තතා උපේක්ෂාවෙන් පිරිසුදුවන්නේ එහි ඇති සතිය පමණක් නොවේ. එම ධානයේ ඇති සියලු සම්ප්‍රයුක්ත ධර්මදින් පිරිසුදු වේ. නමුත් සතිය මුල් කරගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනාව සිදු කර ඇත. తత్ర మజ్జత్తతా ఉపేక్షావ ప్రథమ ద్వితీయ తృతి సహ తృతీయ ధ్యానవల ඇති නමුත් එම ධ්‍යාන කිසිවක් උපෙක්ඛා සති පාරිසුද්ධ යන නාමයේ නොලබයි. ඒට හේතුව කුමක්ද? ඒ කියන්නේ ප්‍රථම ද්විතීය ධ්‍යානවලත් తత్ర මජ්ජත්තතාව තියෙනවා. ප්‍රථම ද්විතීය තෘතිය චතුර්ථ කියන ධ්‍යාන හැම එකේම తత్ర මජ්ජත්තතා කියන චෛත්‍ය. මේක සෝභන සාධාරණ චෛත්‍යිකය. తత్ర මජ්ජත්තතා මේක අභිධර්ම ඉගෙන ගත්තේ නැති පිංගුතුන් ටිකක් මෙයා වෙන්න පුළුවන්. මතක තියාගන්න සියලු හොඳ හිතකම සෝබන යහපත් හිතකම පහළ වෙන චෛසිකය තමයි తత్ర මජ්ජත්තතා කියලා කියන්නේ. ତେଣୁ මේ හැම එකෙම මේක තියෙනවා. తత్ర මජ්ජත්තතා හැබැයි ප්‍රථම ධානයේහි తత్ర මජ්ජත්තතාවට අමතරව අපිට හම්බෙනවා විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය සහ සුඛය කියන අංග ටික. ဒုတိය ධානයේදී ප්‍රීතිය සුඛය කියන අංග දෙක. තෘතිය ධානයේදී සුඛය. මේකදී විතක්ක, ਵਿਚාර, ප්‍රීති කියන තුන් දෙනා විසින් මේ తత్ర මජ්ජත්තතාව අභිභවනවා. ඒ කට්ටියට එයාට බාධා කරනවා යති. එයා අභිභවීමක් කරනවා. ප්‍රීතියත් එහෙමයි. මේකෙන් අභිභවීම කරනවා. සුඛය කියන එක తత్ర මජ්ජත්තතාව හරියට ෆ්ලොරිෂ් වෙන්නට. ඒ කියන්නේ එයා හොඳට එයාගේ කටයුත්ත සිද්ධ වෙන්නට, යාගේ ප්‍රභාෂර භාවය ඇති වෙන්නට, යාගේ කටයුතු ප්‍රකට වීමට හොඳ පදනමක් තියෙනවා. හරියට මාළුවාට වතුර පීනන්න ඒ මේක ලැබෙනවා වගේ. තත්‍ර මජ්ජත්තතාව හරියට ප්‍රකට වෙන්නට නම් එතන උපේක්ෂාව එන්නට ඕනේ. උපේක්ෂා වේදනාව. තත්‍ර මජ්ජත්තතාව කියන එකේ මෙතන උපේක්ෂාවක සඳහන. තත්‍ර මජ්ජත්තතාව උපේක්ෂාව කියන එකට කියන්නේ මෙතන කියන්නේ වේදනාවේ උපේක්ෂා වේදනාවේ සහය ලැබුණොත් තමයි මේ තත්‍ර මජ්ජත්තතාව ප්‍රභාස්වර වෙලා හරියට කටයුත්ත සිද්ධ කරන්න සමර්ථවන්නේ. එතකොට හරියට උදාහරණයක් දීලා තිනවා. චන්ද්‍රලේඛාව ගත්තම චන්ද්‍රයාගේ මේ ලේඛාව මේක හොඳට ප්‍රකට වෙන්නේ රාත්‍රිය ලැබුණු කල්හි. සූර්යාලෝකයෙන් අභිභවන කොට මේ චන්ද්‍රලේඛාව හරියට ප්‍රකට වෙන්නේ නැහැ. රාත්‍රිය සෞම්‍ය භවෙන් යුක්ත රාත්‍රිය මෙයාට ලැබෙන්නට ඕනේ. එතකොට තමයි මෙයා ප්‍රකට වෙලා එන්නේ. එතකොට තමයි මෙයාගේ ආභාව නැත්තම් ප්‍රභාව ප්‍රභාවත් පිරිසුදු බවට පත්වන්නේ. ඉතින් මේ විදිහට මේ උපේක්ෂා වේදනාවේ උපකාරය ලැබෙන. දැන් සුඛේ තියෙනකොට උපකාරය ලැබෙන්නේ නැහැ. එම උපකාරයක් ලැබෙන්නේ නැහැ. සුඛය කියන එක තත්‍ර මජ්ජතතාවට එතරම් සපෝටිව් දෙයක් නෙවෙයි. ඒ නිසා තෘතිය ධානයේදී සුඛය තිබුණ උපේක්ෂාව තිබුණ නැහැ. සුඛය තිබුණේ. ඒ නිසා තත්‍ර මජ්ජතතාව පාරිශුද්ධත්වයට පත්න්නේ නැහැ. එයා පාරිශුද්ධත්වයට පත් නොවන විට සති ආදී වූ අනෙකුත් ධර්මත් පාරිශුද්ධත්වයට පත්වන්නේ නැහැ. ඒ නිසා ඉහළ අනිද්‍යයන් ප්‍රථම ද්විතීය තෘතිය ධානවල තත්‍ර මජ්ජතතාව තිබුණත් මේක පාරිසුද්ධි උපේක්ඛාව කියලා පාරිසුද්ධි උපේක්ෂාව කියලා හඳුන්වන්නේ නැහැ. මෙතනදී ප්‍රී චතුර්ථ ධානයේදී විතර්කය විචාරය ප්‍රීතියෙන් අභිභවනය නොකිරීම නිසාත් උපේක්ෂා වේදනාවේ සහය ලැබීම නිසාත් මේ තත්‍ර මජ්ජතතාව පාරිසුද්ධි උපේක්ඛා කියන නමින් හඳුන්වලා තියෙනවා. පාරිසුද්ධි උපේක්ඛා කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක් චතුර්ථ ධානයේහි. එතන උපමාවල් ලෙස දීලා ලස්සන උපමාවක් දීලා තියෙනවා. තත්‍ර මජ්ජත්තතා උපේක්ෂා ප්‍රථම ද්විතීය සහ තෘතීය ධානවල ඇති නමුත් එම ධාන කිසිවක් උපේක්ඛා සති පාරිසුද්ධ යන නාමයෙන් නොලබයි. ඒට හේතුව කුමක්ද? දිවා කාලයේහි චන්ද්‍රලේඛාව පිරිසුදු නොවේ. පැහැදිලි නොවේ. ඒට හේතුව නම් සූර්ය ප්‍රභාවයෙන් අභිභවනය කරනු ලැබීම හා සෞම්‍ය භාවයෙන් හෝ තමාට උපකාරකත්වයෙන් සමාන පැවතුම් ඇති, සෞම්‍ය භාවයෙන් සමාන පැවතුම් ඇති, නැත්නම් උපකාරකත්වයෙන් සමාන පැවතුම් ඇති රාත්‍රිය නොලැබීමයි. එතකොට රාත්‍රිය නොලැබීම නිසාත් එයා හොඳට ප්‍රභාස්වර වෙන්නේ නැහැ. සූර්යාලෝකයෙන් අභිභවනය කරන නිසාත් ප්‍රභාස්වර වෙන්නේ නැහැ.
හරි. එතකොට තාක්ෂණික දෝෂයක් ඇතුළත තිබුණා. දිවා කාලයේ චන්ද්‍රලේඛා පිරිසුදු නොවේ, පැහැදිලි නොවේ. ඒට හේතුව නම් සූර්ය ප්‍රභාවෙන් අභිභවනය කරනු ලැබීමයි. ලැබීම හා සෞම්‍ය භාවයෙන් හෝ තමාට උපකාරක භාවයෙන් සමාන පැවතුන් ඇති, විරුද්ධ පැවතුන් නැති රාත්‍රිය නොලැබීමයි. ඒතර රාත්‍රි නොලැබීමත් සූර්යාලෝකයේ තිබීමත් කියන දෙකෙම චන්ද්‍රලේඛාව ප්‍රභාස්වර වෙන්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. එමෙන්ම විතර්කයේ විචාරයේ සහ ප්‍රීතියන විරුද්ධ ධර්මයන් විසින් අභිභවනය කරනු ලැබීම සහ සභාග සමාන පැවතුන් නැති උපේක්ෂා වේදනාව නොලැබීම නිසා එම ධානවල තත්‍ර මජ්ජත්තතාව පිරිසිදු නොවේ. තත්‍ර මජ්ජතාව පිරිසිදු වෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාව නොලැබීමත් විතක්ක විචාර ප්‍රීති කියන ධර්මවලින් අභිභවනය කිරීමත් නිසා. උපේක්ෂා වේදනාව සහ තත්‍ර මජ්ජත්තතාව යන දෙකම සෞම්‍ය වන අතර උපේක්ෂා වේදනාව තත්‍ර මජ්ජත්තතාවට උපකාරකද වේ. චන්ද්‍රලේඛා පිරිසුදු නොවන කල්ලි එහි ප්‍රභාවද පිරිසුදු නොවන්නාසේ තත්‍ර මජ්ජත්තතා පිරිසුදු නොවන කල්ලි සති ආදී ධර්මයන්ද පිරිසිදු නොවේ. ඒක උදාහරණයක අපි විස්තර කරගත්තොත් එම චන්ද්‍රලේඛාව තියෙනවා. මේ චන්ද්‍රලේඛාව සූර්යාලෝකය ලැබෙනකොට උදාහරණයකට සූර්යාගේ ප්‍රභාව විසින් අභිභවනය කෙරෙනකොට මේ චන්ද්‍රලේඛාවේ යම් ආභාවක් තියෙනවා, ප්‍රභාවක් තියෙනවා. ආභාව ප්‍රභාව මේක චන්ද්‍රලේඛාව. එතන මේ සූර්යාලෝකය. සූර්යාලෝකයෙන් අභිභවනය කරනකොට රාත්‍රිය නොලැබීම නිසා සූර්යාලෝකයෙන් අභිභවනය කරනකොට මේ චන්ද්‍රලේඛාව ප්‍රභාස්වර වෙලා ප්‍රභාවත් ප්‍රභාස්වර වෙනවා, පිරිසුදු වෙනවා. චන්ද්‍රලේඛා පිරිසුදු වෙනවා, ප්‍රභාවත් පිරිසුදු වෙනවා. සූර්යාලෝකයේ චන්ද්‍රලේඛාව තමයි තත්‍ර මජ්ජත්තතාව. තත්‍ර මජ්ජත්තතාව සූර්යාලෝකයේ තමයි විතර්කය විචාරය සහ ප්‍රීතිය. ප්‍රීතිය විසින් අවිභවණය කරනකොට මේ තතර මජ්ජත්තතාව පිරිසුදුවන්නේ නැහැ. ඒ වගේම උපේක්ෂා වේදනාව නොලැබී යනකොට, ඒ කියන්නේ සුඛය තියනවා කියන එක. සුඛය පවතිනකොට උපේක්ෂා වේදනා නොලැබී යනවා. ඒ නිසාත් මේක ප්‍රභාස්වරවන්නේ පිරිසුදුවන්නේ නැහැ. ඒක පිරිසුදු වෙන්නේ නැතිකොට මේ ප්‍රභාවත් ප්‍රභාස්වරවන්නේ නැහැ. පිරිසුදුවන්නේ නැහැ. එතකොට බැරි වෙලා හරි විතක්ක ਵਿਚාර දෙන නොතුරු විතක්ක ਵਿਚාර ප්‍රීති නොලැබී යනකොට උපේක්ෂා වේදනාව ලැබෙනකොට සුඛේ ඉවත් වෙලා මේ తතර මජ්ජත්තතාව වඩාත් පිරිසුදු වෙනවා. ඒ නිසා සම්ප්‍රයුක්ත ධර්ම සතිය ප්‍රධාන සම්ප්‍රයුක්ත ධර්මත් පිරිසුදු භාවයට පත් වෙනවා. මේ సంతාණය පිරිසුදු වෙනවා හේතුව මේ తතර මජ්ජත්තතාව පිරිසුදු වීම නිසා. తතර මජ්ජතාව පිරිසුදු වෙන්නේ විතක්ක විචාර ප්‍රීති කියන ධර්ම වලින් අභිභවනයේ නොකිරීමත් නොකරුන් ලැබීමත් උපේක්ෂා වේදනාවේ උපකාරය ලැබීමත් කියන කරුණු දෙක නිසා. එතකොට ඒ නිසා සූර්ය තේජසින් අභිභවනයේ නොකිරීමෙන් සහ රාත්‍රියේ ලැබීමෙන් චන්ද්‍රලේඛා පිරිසුදු වන අතර ඒ ප්‍රභාවද පිරිසුදු වේ. එසේම චතුර්ථ ධානයේදී විතක්කේ විචාරයේ සහ ප්‍රීති යන විරුද්ධ ධර්ම විසින් අභිභවනයේ නොකරුන් ලැබෙන බැවින්ද, සභාගව උපේක්ෂා වේදනාවේ උපකාරය ලැබෙන බැවින්ද, తත්‍ර මජ්ජත්තතාව පිරිසුදු වේ. ඒ නිසා සතිය සහ අවශේෂ සම්ප්‍රයුක්ත ධර්මද පිරිසුදු වේ. එබැවින් චතුර්ථ ධානය උපේක්ඛා සති පාරිසුද්ධින් යන නමින් පාරිසුද්ධි යන නමින් හඳුන්වනු ලැබේ. චතුර්ථ ධාන උපසම්පජ්ජ විහෙරති යන්නෙන් අදහස් වන්නේ කියන ලද ලක්ෂණයන්ගෙන් යුක්ත චතුර්ථ ධානයේ පැමිණ වාසය කරයි යන්නේ. එනම් චතුර්ථ ධානයේ උපදවා වාසය කරයි යන්නේ. මෙම් පද විවරණයට අනුතරව මුල් ධාන තුන මෙන්ම චතුර්ථ ධානයේ විසුද්ධි මාර්ගයේ විස්තර කර ඇත. ඒට අනුව චතුර්ථ ධානයේ ලක්ෂණ හතරකින් යුක්තය. පළවෙනි එක ඒකාංග විප්පහීන චතුර්ථ ධානං සෝමනස්සේවත් මානසික සුඛය ප්‍රහාණය වීම වශයෙන් චතුර්ථ ධානය ඒකාංග විප්පහීනයයි හඳුන්වනු ලැබේ. ඒකාංගයක් විප්පහීන වුණා ප්‍රහීන වුණා ඒ තමයි සුඛය සෝමනස් මානසික සෝමනස්සේ. සෝමනස්ස ධානාංගේ ප්‍රහාණය වන්නේ චතුර්ථ ධාන චitte උපදින චitte වීතියෙහි ධානයට පූර්ව ජවනක්ෂණයන්හිදී. ඒකෝ ඒක සාමාන්‍ය අභිධර්මයේ දන්න ඇයට තමයි ඒක පැහැදිලි වන්නේ. දැන් උදාහරණයකට චතුර්ථ ධානය උපදිනවා නම් භවංග චලන භවංග පච්ඡේද වෙලා මනෝද්වාරාවදී සිත පහළ වෙනවා. ඊළඟට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියන සිත් පහළ වෙලා තමයි චතුර්ථ ධාන හිත පහළ වෙලා භවංග පතනය වන්නේ. එතකොට මේ චතුර්ථ ධාන හිත මේක උපේක්ෂා සහගතයි. එතකොට එකම චිත්ත වීතියෙහි සාමාන්‍යයෙන් ජවන සියල්ලක්ම එකම වේදනාවෙන් යුක්තයි. එතකොට ඒ නිසා මේවත් සියල්ලම උපේක්ඛා සහගත වෙනවා. එහෙනම් සුඛය යටපත් වීම සිද්ධවන්නේ මේ ධානාක්ෂණයේදී නෙවෙයි, ඒ චිත්ත වීතියේ මුලේ ඉඳලම මේ සුඛය යටපත් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට සුඛ වේදනාව යටපත් වෙනවා මේ පරිකර්ම අවස්ථාවේ ඉඳලම. ඒක යටපත් වෙලා තියෙනවා. එතන ඒ නිසා දැන් උදාහරණයකට ဒုတိය තෘතිය ධානවලදී මේක වෙන්නේ නැහැ. ဒုတိය තෘතිය ධානවලදී වෙන්නේ අපි හිතමු ဒုတိය ප්‍රථම ධාන නීවරණ යටපත් වෙන්නේ උපචාර අවස්ථාවේදී. ඒක කලින්ම සිද්ධ වෙන දෙයක්. ဒုတိය ධානයේ බලමු. ဒုတိය ධානයේ වෙනකොට අපිට හම් වෙනවා භවංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාරා වජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, ဒုတိය ධානය භවංගය කියන සිත්. මේ ဒုတိය ධානය කියන එකෙහි විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ. චතුර්ක නායක ප්‍රින්ත අපි ඉගෙන ගන්න. එතකොට හැබැයි මේ පරික්කම් උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන සිත් හතරෙහි මේ හතර කාමාවචර කාමසෝබන ජවන හිතක්. ඒ සිත්වල විතර්කය සහ ਵਿਚාරය ඇත තියෙනවා. ඒවල සහිතයි. ඒ නිසා මෙතනදී විතක්ක ਵਿਚාර දෙන්න ප්‍රහාණය වන්නේ අර්පණාක්ෂණයේදී. ඒ ධානාක්ෂණයේදී පවණයි. උපචාරයේදී ප්‍රහාණය වීමක් වන්නේ නැහැ. ඒකෙදි ප්‍රහාණය වීමක් වන්නේ නැහැ. තෘතිය ධානයේදීත් එහෙමයි. තෘතිය ධානය වෙනකොට භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරාවජන, පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍ර භූ, තතිය ධානය, භවංග. තෘතිය ධානයේහි ප්‍රීතිය නැහැ. ප්‍රීතිය නැහැ. නමුත් මේක සෝමනස්ස ධානයක්නේ. මේක සෝමනස්සයි වේදනාව. සුඛේ තියෙන. ඒ නිසා මේ සිත් සියල්ලම කාමසෝබන සිත් සියල්ලමත් සෝමනස්සයි. සෝමනස්ස කාමාවචර සිතෙහි සෝමනස්ස කාමාවචර සිතෙහි අනිවාර්යෙන් ප්‍රීතිය තියෙනවා. ඉතින් ඒ නිසා විතක්ක ਵਿਚාරක් තියෙනවා මේකේ. ඒක පැත්තකින් තියෙනවා මේ ප්‍රීතිය හරියටම යටපත් වීම සිද්ධවන්නේ අර්පණාක්ෂණයේදී. අර්පණාව කියන ධාන ශනිතයට වෙන්නේ. නමුත් චතුර්ථ ධානයේදී සුඛය යටපත් වෙනවා මේ චිත්ත වීතියෙහි පළවෙනි ජවන සිත්වල ඉඳලම. ඒකයි මේ කියලා තියෙන්නේ සෝමනස්ස එවත් මානසික සුඛය ප්‍රහාණය වීම වශයෙන් චතුර්ථ ධානය ඒකාංග විප්පහීනේ හඳුන්වනු ලැබේ. සෝමනස්ස ධානාංගයේ ප්‍රහාණය වන්නේ චතුර්ථ ධානයේ උපදින චිත්ත වීතියෙහි ධානයට පූර්ව ජවනක්ෂණයන් හිචනේදීය. ဒုတိය ධානයේදී විතර්කය සහ ਵਿਚාරය සහ තෘතිය ධානයේදී ප්‍රීතිය ප්‍රහාණය වන්නේ ධානක්ෂණයේදීය. එම ධ්‍යාන උපදින චිත්ත වීතිවල පරික්කාරම උපචාර අනුලෝම සහ ගෝත්‍ර භූ යන සිත්වල විතක්කේ ਵਿਚාරය සහ ප්‍රීතිය අනිවාර්යෙන් උපදී. නමුත් චතුර්ථ ධ්‍යාන වීතියෙහි පරික්කාරම ජවන සිත්වල සෝමනස්සේ නොමැත. සමහර ආචාර්ය මතයක් අනුව චතුර්ථ ධ්‍යාන වීතියේ పూర్ව ජවන වීති දෙක තුනක පටන් සෝමනස්සේ නැව. තමදා ආචාර්ය හිතනවා ඒ වීතියට කලින් වීති දෙක තුනක ඉඳනම සෝමනස්සය නැහැ, ඒව උපේක්ෂාසහගත වෙනවා කියලා. ඊට පස්සේ ද්වංග සමන්නාගතං චතුත්තජය හදාගන්න. ඒකංග විප්පහීනං චතුත්ත ඥානං එක වෙන්නට ඕනේ. ද්වංග සමන්නාගතං චතුත්ත ඥාන එක printing mistake එක. උපේක්ෂා වේදනා උපේක්ෂාව සහ ඒකාග්‍රතාව යන අංග දෙක ඉදීම් වශයෙන් චතුර්ථ ධානයේ අංග දෙකකින් සමන්වාගත බව දත යුතුය. ඒක අංග දෙකක් තියෙනවා, උපේක්ෂාව සහ ඒකාග්‍රතාව. සූත්‍ර පාඨයේ ඒකාග්‍රතාවේ ධානාංගයක් ලෙස දක්වන්නේ නැතිවොද විභංග ප්‍රකරණයේහි සපරික්ඛාර චතුර්ථ ධානයේ දැක්වීම වශයෙන් තත්තර මජ්ජත්තතා උපේක්ෂාව සතිය සහ ඒකාග්‍රතාව යන අංග තුනක් දක්වා ඇත. චතුත්තන්ති ගණනානුපුබ්බතා චතුත්තං ඉදං චතුත්තං සමාපජ්ජතිති චතුත්ත ඥානಂತಿ උපේක්ඛා සති චිත්තස් ඒකාග්‍රතා කියලා හඳුන්වලා තියෙනවා. ත්‍රිවිධ කල්යාණ එකත් හදාගන්න චතුත්ත ඥානං කියලා. දසලක්කන සම්පන්නං චතුත්ත ඥානං ඒ වාසියල්ලම ප්‍රථම ධානයේ අනුව විස්තර කරන්නට ඕනේ. ඊළඟට තියෙනවා ධානයන්ගේ පංචක ණය ක්‍රමය කියලා. තමහර අවස්ථාවලදී අභිධර්මය ඉගෙන ගන්න අය දන්නවා. මේක සූත්‍රවලත් අපිට හම් වෙනවා. දැන් බොහෝ වෙලාවට අභිධර්මයේ තමයි මේක පැහැදිලි කරන්නේ. ධාන පහක් ගැන. අපි දැන් අපි කතා කරේ ප්‍රථම ධානය විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ධානාංග පහ. ဒုတိය ධානයට එනකොට අපි කතා කරනවා ප්‍රීතිය. ද්විතක්ක ਵਿਚාර දෙකම එකපාර දුරු කරලා ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන ධානාංග තුන. තෘතිය ධානයට එනකොට ප්‍රීතිය දුරු කරලා සුඛය සහ ඒකාග්‍රතාවය කියන ධානාංග දෙක. චතුර්ථ ධානයට එනකොට උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය කියන ධානාංග දෙක. මේක තමයි අපි මෙතෙක් වෙලා කතා කරේ. පංචක ණය ක්‍රමයක තව ණය ක්‍රමයක් තියෙනවා. ඒකෙදි ප්‍රථම ධානය වෙන්නේ විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන චෛසික ධර්ම පහ. ဒုတိය ධානය වෙනවා ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන චෛසික හතර. ඒකේ තෘතිය ධානය තමයි ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. චතුර්ථ ධානය අර ණය ක්‍රමයේ තෘතිය ධානයේ බඳුයි. මොකද සුඛය, ඒකාග්‍රතාවය. ඒකේ පංචම ධානය තමයි උපේක්ඛාව සහ ඒකාග්‍රතාවය. මේ තමයි පංචක ණය ක්‍රමය. මේකට හේතුව වෙන්නේ සමහර යෝගාවචරයෝ මේ විතක්ක ਵਿਚාර දෙන්නා එකපාරම ප්‍රහාණය කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානයකට පැමිණෙන්න සමර්ථයි. තවත් සමහර අයට එහෙම කරන්න බැලුව ඕන් ඉසල විතර්කේ විතරක් ප්‍රහාණය කරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානයකට පැමිණිලා ඊට පස්සේ විචාරයේ වෙනව ප්‍රහාණය කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානයකට පැමිණෙනවා. මෙන්න මේ කියන පියවර දෙකෙන් මේක සිද්ධ කරන අයට පහළ වෙනවා මේ කියන පංචක ණය ක්‍රමය. සමහරු එකපාර මේ දෙක දුරු කරලා චතුක්ක ණය ක්‍රමයෙන් ධ්‍යාන උපදවනවා. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනකොට ඒකේ ධර්මයේ දක්වලා තියෙනවා සමහර දෙවිවරුන්ට විතක්ක විචාර දෙකම ඕලාරික ලෙස වැටහුණා. ඔවුන්ට උපකාරයක් පිණිස චතුක්ක ණය ක්‍රමය දේශනා කරා. සමහර දෙවිවරුන්ට ඒ දේශනාවේදී සවිස්තර දේශනාවේදී විතර්කය ඕලාරික ලෙස වැටහුණා, විචාරයේ වැටහුන්නේ. ඔවුන්ට ඉස්සලම විතර්කයේ නුගුණ හවුෙන් පංචක ණය ක්‍රමයෙන් ဒုတိය ධානයේ කියලා, ඊළඟට විචාරයේ දුරු කරලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානයේ වෙනම විස්තර කරන්න යුතුය. ඒ නිසා ඒ දේශනාවේ ඒ පිරිසෙහි හිටපු දෙවියන්ගේ මේ කනුව දේශනා කර, ඒ වගේම දේශනා විලාස ප්‍රාප්ත වෙච්ච නිසා තථාගතයන් වහන්සේට ඒ සත්‍ය දේවල් කැමැති කැමැති ක්‍රමයට විස්තර කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා කරුණු දෙකක් ලෙස දක්වලා තියෙනවා මෙන්න මේ ධානයේ ධාන ක්‍රම දෙක විස්තර කරන්නට. ඒතකොට ධානයන්ගේ පංචක ණය මේ දක්වා විස්තර කරන ලද්දේ යෝගියෙක් විසින් පිළිවෙලින් ධාන හතර උපදවා ගන්න ආකාරයයි. නමුත් ප්‍රථම ධානය උපදවාගත් සමහර යෝගීන්ට ධානයෙන් නැගිට ප්‍රත්‍යවේක්ෂා කරන විට විතර්කයේ පමණක් ඕලාරික ධානයන්ගයක් ලෙස වැටහෙන්නට වන්නේය. ඌට විචාරයේ ප්‍රීතිය සුඛේසා ඒකාග්‍රතාව වෙන ධානාංග සතර ශාන්ත ලෙස වැටහෙන්නට වන්නේය. ඌ විසින් විතර්කයේ නොමැති විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ධානයක් උපදවා ගැනීම සඳහා විතර්කයේ ආදීනව දකි. එසේම විචාරයේ ප්‍රීතිය සුඛේ සහ ඒකාග්‍රතාව යන ධානාංග හතර ඇති ධානයක ආනිසංස දකි. අනතුරුව ශාන්ත වූ එම ධානය අධිගමනය කිරීම සඳහා පටිභාග නිමිත්ත පටවි ලෙස මානසිකාර කරන්නට පටන් ගනී. එවිට මනෝද්වාරාවඥයට පසුව පහළ වෙන පරිකරම උපචාර අනුලෝම සහ ගෝත්‍රභූ යන සිත්වලට අනතුරුව අංග සතරකින් යුත් ဒုတိය ධානයේ උපදී. එම ධානය අපිට සූත්‍රවල හම්බ වෙන්නේ මේ පාඨයේ ලෙස. ඒක ධම්මසංගණී ප්‍රකරණයේ දක්වලා තියෙන්නේ යස්මින් සමයේ රූපෝපත්තියා මග්ගම් භාවේති, රූපාවචර ලෝකේ උපදින්නට මාර්ගයේ වඩනවා, ඒ කියන්නේ ධානය උපදවනවා. අවිතක්කං විචාර මත්තං සමාධිජං පීති සුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති කියලා තමයි පාඩේ අපිට හම්මුවන්නේ. එතකොට ඒකේ තියෙන පාඩේ තමයි යස්මින් සමයේ රූපෝපත්තියා මග්ගම් භාවේති. ඒ පාඩේ අපි පොඩ්ඩක් මෙයා කරමු. අවිතක්කං විචාරමත්තං සමාධිජං පීති සුඛං ဒုတိယං ඥානං උපසම්පජ්ජ විහෙරති. එතන මේකේ අවිතක්කං කියලා කියන්නේ විතර්කේ නැහැ කියන, විතර්කේ නොමැති ධානයක් කියන එක. විතර්කේ මොකද, විතර්කේ දැන් දුරු කරනවනේ, එයා ධානයෙන් නැගිසලා විතර්කේ තමයි ඕලාරික පෙන්වන්නේ. ඉස්සල්ලා කෙනාට විතක්ක ਵਿਚාර දෙකම ඕලාරික ලෙස පෙන්වනවා ඒ යුගලයේම. මෙතනදී විතක්කේ ਵਿਚරයි ඕලාරික වෙන්නේ. ඒ නිසා මේ විතර්කේ තමයි ඉක්මවන්නේ. විතර්කය නොමැති නොමැති ධානය කියන, විතර්කය නොමැති ධානයක්. ඊට පස්සේ විචාර මත්තං කියලා කියන්නේ විචාර මාත්‍රයේ පමණයි. විචාරයේ පමණයි කියන එකේ තේරුම වෙන චෛතසිකයක් නැතුව විචාරේ විතරක් තියෙනවා කියන එක නෙවෙයි. විතක්ක විචාර දෙන්නගෙන් විචාරයේ පමණයි. එතකොට අපි කියන්නේ එක විතර්කය සහ විචාරය යන යුගලයෙන් නැත්නම් ඉදදෙනාගෙන් විචාරයේ පමණක් ඇති ධානය කියන එකයි. ඒ දෙදෙනාගෙන් විචාරයේ පමණයි, නැත්තම් විචාර මත්තම් කියනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් විචාර මාත්‍රයේ පමණයි, විචාරයේ පමණයි මේ ධානයේ තියෙන්නේ. එහෙම කන්නේ නෙවෙයි. විතක්ක විචාර දෙන්න අතුරෙන් විචාරයේ පමණයි, විතර්කේ නැහැ කියන එක. නැත්තම් සාමාන්‍ය මේ දෙන යුගල වශයෙන් තමයි දෙන්නම එකටම තමයි යන්නේ. එතකොට විචාරය පමණයි, විතර්කේ නැහැ කියන එකයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒ යෝගාවචරයේ ධානයේ ඉන්නකොට අරමුණට නගින ස්වභාවයෙන් නැගලා ඉන්න ස්වභාවය අර ප්‍රබල ගතියක් ලෙස වැටහෙන්නේ නැහැ. ඔහුට අරමුණ පිරිමදින ස්වභාවය තමයි ප්‍රකට වෙලා මතුවන්නේ. විචාරය විතරක් ප්‍රකට වෙනවා. ඊට පස්සේ සමාධිජං කියලා කියන්නේ ප්‍රථම ධාන සමාධියෙන් හටගත් එකක් මේක. මොකද ප්‍රථම ධානය උපදවාගත්ත කෙනෙක් විවේකජන් නෙවෙයි, නීවරණ විගමණයෙන් වෙන එකක් නෙවෙයි. ප්‍රථම ධාන සමාධිය මත පිහිටලා තමයි මේ සමාධිය උපදවන්නේ. පීති සුඛං කියන්නේ ප්‍රීතිය සහ සුඛේ යුක්ත වූ ධානය. ဒုတိයං ඥානං කියන එක පැහැදිලි දෙවෙනි ධානය. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ විතක්කේ නොමැති ධානාංගයක් ධානයක් වීමත් විතක්කේ නොමැති විචාරයේ පමණක් ඒ දෙක අතරින් ඇති ධානයක් වීමත් කියන එක. ඊට පස්සේ ඊළඟ ධානය එන්නේ විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං තති අජ්ජානං උපසම්පජ්ජ විහෙරති කිය තමයි ඊළඟ පාඩේ ඉන්නේ. දැන් මේ පාඩේ කලින් විවරණේ නොකල පද විවරණය කරගනිමු. අවිතක්කං යනු විතර්කය ප්‍රහාණයෙන් විතර්කේ රහිත ධ්‍යානේ යන්නයි. විචාර මත්තන් යනු එකට හැසිරෙන සහචාරී විතක්ක විචාර දෙදෙනාගෙන් විතර්කේ නොමැති විචාරයේ පමණක් ඇති ධ්‍යානය යන්නයි. සහචාරී දෙන්නගෙන් විතර්කේ නැති විචාරයේ පමණක් ඇති ධ්‍යානය යන්නයි. පංචක ණය ක්‍රමයෙන් විතර්කේ රහිත අංග හතරකින් යුක් ද්විතීයික ධ්‍යානය, චතුර්ථ ණය ක්‍රමයෙන් විතර්කේ සහ විචාරයේ රහිත අංග තුනකින් යුත් ද්විතීයික ධ්‍යාන පක්ෂෙහි ඇතුළත් කොට දේශනා කොට ඇත. එයට හේතු දෙකකි. මොකද හේතුව මේක මේ පාඨය සමාධිජම් පීති සුඛං ဒුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති කියන පාඨය ඒක බැලුවම පේන්නේ මේ පංචක ණය ක්‍රමයෙන් කියන ဒුතිය ධ්‍යානය. පංචක ණය ක්‍රමයෙන් තියෙන මේ ဒුතිය ධ්‍යානය චතුර්ථ ණය ක්‍රමයෙන් තියෙන මේ දෙක මේකට ඇතුළත් කරලා තමයි කතා කරන්නේ. මේක පක්ෂෙහි දාලා තමයි කතා කරන්නේ. ඒකයි කියන්නේ පංචක ණය ක්‍රමයෙන් විතර්කේ රහිත අංග හතරකින් යුත් ဒුතිය ධ්‍යානය, චතුර්ක ණය ක්‍රමයෙන් විතර්කේ සහ විචාරයේ රහිත අංග තුනකින් යුත් ද්විතීයික ධ්‍යාන පක්ෂේහි ඇතුළත් කොට දේශනා කර ඇත. එයට හේතු දෙකකි. ඉන් පළමු වෙන්න නම් එම ධ්‍යාන දෙකම සමාන ඵල දෙන බැවිනි. ඒ කියන්නේ මේ දෙකෙම උපදින්නේ එකම බ්‍රහ්මතලයේ. මේ දෙකෙම උපදින්නේ එකමද? ඒ කියන්නේ මේකයි මේකයි කොහොමත් සමානයිනේ. ඒ කියන්නේ පීතිසුඛ එකක් ගතා, පීතිසුඛ එකක් ගතා. ඒ කියන්නේ තෘතිය ධ්‍යානයයි පංචක ණය ක්‍රමයෙන් චතුක්ක ණය ක්‍රමයෙන් ද්විතීයික ධ්‍යානය සමානයි. මේකත් ඒ ගොඩට දාලා තමයි තියෙන්නේ. ඒකට පළවෙනි හේතුව තමයි මේ දෙන්නගෙම උපදින්නේ එකම තලයේ. ඒ කියන්නේ ද්විතීයික ධ්‍යාන බ්‍රහ්ම තලයේ තමයි මේ දෙන්න නිසාම උපදින්නේ. දෙවන්න නම් එම ධ්‍යාන දෙකම ප්‍රථම ධ්‍යාන සමාධියෙන් හටගත් ධ්‍යාන වීම. ඒ දෙකම ප්‍රථම ධ්‍යාන සමාධියෙන් හටගත්. ඒ කියන්නේ මේ ධ්‍යානයයි මේ ධ්‍යානයයි මේ දෙක නෙමේ සමාන කරන්නේ. මේකයි මේකයි කියන දෙන්න මේ ධ්‍යාන දෙකම ප්‍රථම ධ්‍යානයෙන් හටගෙන තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්නම එකම ලෝකයක තමයි උප්පත්තිය ගෙන දෙන්නේ. ඒ නිසා මේ දෙන සමානින් වෙනම එකක්. ඒ නිසා මේ ධ්‍යාන දෙකම එකම පක්ෂයේ දාල එකම ලක්ෂණ දෙන්නගෙම තියෙනවා කියලා අදහස් කරලා තියෙනවා. ප්‍රථම ධ්‍යානයේ කාමයන්ගේ සහ අකුසලයන්ගෙන් වෙන්ව ඒවා ප්‍රහාණය කොට උපදවනු ලැබේ. ප්‍රථම ධ්‍යානයේ කාමයන්ගෙනුයි අකුසලයන්ගෙන් වෙන්ව ඒවා ප්‍රහාණය කොට උපදවනු ලැබේ. එබැවින් විවිච්ඡේව කාමෙහි විවිච්ඡේ අකුසලෙහි ධම්මෙහි යන පාඨය පංචක ණය ක්‍රමෙහි ද්විතීයික ධ්‍යානෙ හැඳින්වීමට යොදාගෙන නැත. යොදාගෙන නැහැ. මොකද හේතුව ප්‍රථම ධ්‍යානය උපදවනකොටම කාමයන්ගෙන් වෙන්ලා තියෙන නිසා. පංචක ණය ක්‍රමෙහි ද්විතීයික ධ්‍යානයෙන් ප්‍රහාණය වන්නේ විතර්කේ පමණි. විතර්කේ පමණි. එතකොට මේකෙන් දෙකම සමාධියෙන් හටගත් ධ්‍යාන වීම, ඊට පස්සේ ප්‍රථම ධ්‍යානයේ කාමයන්ගින් සහ අකුසලයන්ගෙන් වෙන්ව ඒවා ප්‍රහාණය කොට උපදවනු ලැබේ. එබැවින් විවිච්ඡේව කාමි විච්ඡ අකුසලෙහි ධම්මී යන පාඨය පංචක ණය ක්‍රමෙහි ද්විතීයික ධ්‍යානෙ හැඳින්වීමට යොදාගෙන නැත. මෙතනත් එහෙම කියන්නේ නැහැ. මොකද ප්‍රථම ධ්‍යානෙන් තමයි විවිච්ඡේව කාමෙහි විච්ඡ අකුසලෙහි කියන එක එන්නේ. හරිනේ. එතකොට ද්විතීයික පංචක ණය ක්‍රමෙහි ද්විතීයික ධ්‍යානෙන් ප්‍රහාණය වන්නේ විතර්කේ පමණි. මෙහිදී පැනනගින ගැටලුවක් ඇත. පංචක ණය ක්‍රමෙන් ද්විතීයික ධ්‍යානෙ විතර්කේ ප්‍රහාණය කර ඇති නම් පංචක ණය ක්‍රමෙන් තෘතීයික ධ්‍යානෙ මේක විස්තර කරලා තියෙනකොට පොඩ්ඩක් වෙනස්. මේක විස්තර කරලා තියෙන්නේ මේ විදිහට. කොහොමද විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං කියලා අර චතුක්ක ණය ක්‍රමෙන් ද්විතීයික ධ්‍යානෙ විස්තර කරපු ක්‍රමයටමයි මේක විස්තර කරලා තියෙන්නේ. එතකොට ගැටලුව මොකද? මේක විස්තර කරනවා විතක්ක ਵਿਚාර දෙන්නම ප්‍රහාණය කළා කියලා. මේ ධානයේ විස්තර කරනකොට විතක්ක ਵਿਚාර දෙන්නම ප්‍රහාණය කරා කියලා තමයි කියන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන විතක්කේ ප්‍රහාණය කළා. ද්විතීයික ධානය උපදවලා පංචක ණය ක්‍රමයෙන් තෘතීයික ධානය උපදවනකොට ਵਿਚාරේ විතරයි ප්‍රහාණය කරන්නේ. නමුත් පාඨයෙන් එහෙම නෙවෙයි. මේකේ තියෙන්නේ විතක් පැනනගින ගැටලුවක් ඇත. පංචක ණය ක්‍රමයෙන් ද්විතීයික ධානයෙන් විතර්කය ප්‍රහාණය කර ඇතිනම් පංචක ණය ක්‍රමයෙන් තෘතිය ධ්‍යානෙන් ප්‍රහාණය කරුන් ලබන්නේ විචාරයේ පමණි. නමුත් ධම්මසංගණියේ පංචක ණය ක්‍රමයේ යටතේ තෘතිය ධ්‍යානේ හඳුන්වා ඇත්තේ චතුර්ක ණය ක්‍රමයේ ද්විතීයික ධ්‍යානේ හඳුන්වා ඇති ක්‍රමයටම. මේ විදිහටම තමයි මේක හඳුන්වලා තියෙන්නේ. යස්මින් සමයේ රූප උප්පත්තියා මග්ගම් භාවේති විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං තතියං ජානං උපසම්පජ්ජ විහෙරති කියන පාඨය. මෙම පාඨෙහි තෘතිය ධානයේහි පංචක ක්‍රමයෙන් විතක්කය ප්‍රහාණය වෙන්නේ යයි සඳහන් ඇත්තේ ඇයිදයි විමසිය යුතුය. ඇයි මේ විතර්කයේ ප්‍රහාණය වුණා කියන්නේ? මොකද විතර්කේ කලින්ම ප්‍රහාණය කළ ඉවර නිසා. විතර්කේ සහාය ධර්මයේ ਵਿਚාරය. විතර්කයත් එක්ක සහායට එකට ඉන්න සහාය ධර්මයේ ਵਿਚාරය. ဒုတိය ධානයේහි පංචක ණය ක්‍රමයේ යටතේ, ඒ කියන්නේ පංචක ණය ක්‍රමයේ යටතේ ဒုတိය ධානයේහි විතර්කයේ ප්‍රහාණය වුවද, එයට සහාය වන ਵਿਚාරයේ එහි ප්‍රහාණය වී නොමැත. එබවින් ဒုတိය ධානයේහි විතර්කය මනාකොට ප්‍රහාණය වී නොමැත. න සම්මා වූපසන්තෝ කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න එකටම යන දෙන්නෙක් හින්දා මෙයා ප්‍රහාණය වුණාට මෙයා ප්‍රහාණය වෙලා නැතිනම් විතක්කේ මනාකොට ප්‍රහාණය නොවුනා යයි සැලකිය යුතුය. එබැවින් තෘතිය ධානයේහි පංචක ණය ක්‍රමයෙන් ගත්තම තෘතිය ධානයේහි විචාරයේ ප්‍රහාණයෙන්ම විචාරයේ ප්‍රහාණය කරනකොටම විතර්කයේද මනාකොට ප්‍රහාණය වී ඇති බව දැක්වීමට එහි ඉතිරි ධානාංග චතුර්ක ණය ක්‍රමයෙන් ဒုတိය ධාන සමාන බව දැක්වීමටද ඉහත සඳහන් පරිදි ධම්මසංගණියේ පංචක ණය ක්‍රමයේ යටතේ තෘතිය ධානය හඳුන්වා ඇත. එසේ කරන්නේ හේතු දෙකක් තියෙනවා. ඉතිරි ධානාංග ටික මේ ධානාංග ටික මේකට සමානයි. මේකට සමානයි. මේකේ විචාරයේ විතරයි දුරු කරන්නේ. නමුත් මේ විචාරයේ දුරු කරනකොට තමයි මේ විතර්කයත් සැබෑ ලෙසම දුරු වෙලා තියෙන්නේ. සැබෑ ලෙසම මනාකොට දුරවීම සිද්ධවන්නේ. ඒකට හේතුව තමයි මේ දෙන්නා සහාය ධර්මයක් නිසා මෙයා දුරු කරාට එයාගේ සහාය ධර්මයේ දුරු වෙලා නැතිනම් මෙයා මනාකොට දුරු නොවුනා ලෙස සැලකිය යුතුයි. එනිසා එයා මනාකොට දුරු කිරීමට සහාය ධර්මයේ දුරු කරන්නට ඕනේ. සහාය ධර්මයේ දුරු වෙනකොට විතර්කයත් දුරු වුණා ලෙස සලකන්නට ඕනේ. එසේ විතර්කයේ මනාකොට දුරු වුණේ තෘතිය ධානයේදීයි දැක්වීමටත්, ඒ වගේම චතුක්ක ණය ක්‍රමයේ ဒုတိය ධානයේ ඉතිරි අංගයි පංචක ණය ක්‍රමයේ තෘතිය ධානයේ ඉතිරි අංගයි සමානයි ලෙස දැක්වීමට තමයි මේ පාඩ දෙක දක්වලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක විස්තර කරේ. මෙලෙස තථාගතයන් වහන්සේ විසින් ධාන ක්‍රම දෙකකට දේශනා කරන ලද්දේ ඇයිදයි කියන ප්‍රශ්නය හඳුන්වන. ඕකේ දැන් එකක් තියෙනවා, විතක්ක ਵਿਚාරාණං වූපසමා කියනකොට විතර්කයේ දුරු වෙලා ਵਿਚාරයේ දුරු වෙලා විතර්කයේ ਵਿਚාරයේ දුරු වීම විතර්කයේ ਵਿਚාරයේ දෙකම දුරු වීම ආදී ලෙසට මේක අර සූත්‍ර පිටකේ එන චතුක්ක ණය ක්‍රමයේදී විතක්ක ਵਿਚාරාණං ූපසමා කියන පාඨයෙන් මේකත් ඇතුළත් කළා කියලා ටීකාවල දක්වලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව ගත්තම විතක්ක ਵਿਚාරාණං ූපසමා කියන එකෙන් විතර්කයේ ප්‍රහාණය වෙච්ච ධානයක් ගන්න පුළුවන්, විතක්ක ਵਿਚාර දෙකම ප්‍රහාණය වෙච්ච ධානයක් ගන්න පුළුවන් කියලා මේ එකම පාඨයෙන් මේ ධාන දෙකම ඇතුළත් කරා කියලා ව්‍යාකරණානුකූලව ගන්න පුළුවන් කියලා ටීකාවල දක්වලා තියෙනවා. මම ඒක ඇතුළත් කරලා නැහැ. එතකොට මෙලෙසට ඒක තව ක්‍රමයක්. මෙලෙසට තථාගතයන් වහන්සේ විසින් ධ්‍යාන ක්‍රම දෙකකට දේශනා කරන ලද්දේ ඇයි? එයට හේතු දෙකක් දැක්විය හැක. පුද්ගල ආද්‍යාස වශයෙන් අභිධර්ම දේශනාව ශ්‍රවණයට පැමිණි සිටි දෙවි පිරිසෙහි ඇතමෙකුට විතර්කයේ ඕලාරික ලෙස වැටහුණු අතර විචාරයේ ප්‍රීතිය, සුඛය සහ ඒකාග්‍රතාව ශාන්ත ලෙස වැටහුණි. ඔවුන්ට සත්පායේ පිණිස තථාගතයන් වහන්සේ චතුරංගික වූ අංග හතරකින් යුක්ත වූ අවිතර්ක විචාර මාත්‍ර ධානයක් වූ ဒုတိය ධානයේ දේශනා කළහ. සමහර දෙවියන්ට විචාරයේ ඕලාරික ලෙසද ප්‍රීතිය, සුඛය සහ ඒකාග්‍රතාවේ ශාන්ත ලෙසද පැටහුණි. ඔවුන්ට සත්‍රාය ලෙස අංග තුනකින් සමන්වාමිත තෘතිය ධානයේ දේශනා කරහ. තවත් දෙවියන්ට ප්‍රීතිය ඕලාරික ලෙසද සුඛය සහ ඒකාග්‍රතාවේ ශාන්ත ලෙසද වැටහුණි. ඔවුන්ට සත්‍රාය ලෙස සුඛ ඒකාග්‍රතාව යන අංග දෙක ඇති චතුර්ථ ධානයේ දේශනා කළහ. තවත් සමහර දෙවියන්ට සුඛය ඕලාරික ලෙසද උපේක්ෂාව සහ ඒකාග්‍රතාවේ ශාන්ත ලෙසද වැටහුණි. ඔවුන්ට සත්‍රාය ලෙස උපේක්ඛා ඒකාග්‍රතාව යන අංග දෙකින් යුත් පංචම ධානයේ දේශනා කළේ. ඒ නිසා මේ පහම දේශනා කරේ ඒ දෙවියන්ට ගැලපෙන්න, මේකත් ඉතින් ඒ පුද්ගලයන්ට ගැලපෙන්න දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ විසින් ධර්ම ධාතු මනාකොට අවබෝධ කරගෙන ඇති හේතුවෙන් දේශනා විලාසයට ප්‍රාප්ත වී ඇති නිසාය. දේශනා විලාසය යනු තමන් කැමති පරිදි ඒ ඒ කරුණ වෙනස් කරමින් දේශනා කිරීමට ඇති සමර්ථ බවයි. කැමති පරිදි ඒක වෙනස් කළ දේශනා කරන්න සත්‍ය දෙයක් දේශනා කරන හිතුමත එකක් නෙවෙයි. නමුත් කැමති පරිදි ඒක වෙනස් කරනවා. මොකද සියල්ල අවබෝධ කරගෙන තියෙන නිසා. ෘචි වශයෙන් පරිවත්ත්‍වා දේශේතුන් සමත්තතා මින් අදහස් වන්නේ දේශනා කෘත්‍ය සිද්ධ කරන්නා වූ සර්වඥතා ඥානයයි. ඒක දීඝනිකායේ අභිනව ටීකාවේ දක්වලා තියෙනවා. සබ්බඤ්ඤුත ඥානය තමයි මේ දේශනා විලාසය කියලා හඳුන්වලා තියෙන්නේ. තථාගතයන් වහන්සේට ධර්ම ධාතුව මනාකොට පැහැදිලිය. තමන් වහන්සේ මනාකොට ප්‍රතිවේද කර ඒ තමන් වහන්සේ මනාකොට ප්‍රතිවේද කරගෙන සිටියහ. එබැවින් ඥානෙන් මහත් බව ඥානෙන් මහත් බැවින් දේශනා ක්‍රමයන්හි දේශනා විධානයන්හි දක්ෂ වූ තථාගතයන් වහන්සේ ධානයේක යම් යම් අංගයක් ලැබේද ඒ ඒ අංගයේ අනුව යම් යම්සේ තමන් වහන්සේ රුචිකරයිද ඒ ඒ ලෙස දේශනාව සිද්ධ කරන සීක. හැබැයි මේක අර හිතුමතේ ඔය සමහර අය අද නිරුක්ති කඩනවා වගේ ඔහේ කරන එකක් නෙවෙයි. මේක සත්‍ය දෙයක් උන්වහන්සේට අවශ්‍ය පරිදි දේශනා කරන්න පුළුවන් සත්‍යයට ගැළපෙන්න. නැතුව හිතුමතේ කරන එකක් නෙවෙයි මේක. එතකොට මොනවා හරි පදනමක් සහිතව තමයි මේ දේශනා ක්‍රමය සිද්ධ කරන්නේ. එතකොට දක්ෂතාවන්සින් යම් යම් අංගයක් ලැබේද ඒ අංගය අනුව යම් යම්සේ තමන් වහන්සේ රුචිකරයිද ඒ ඒ ලෙස දේශනාව කරනසේක. පංචාංගික ධානය ප්‍රථම ධානයේ ලෙසද චතුරාංගික ධානයේ ද්විතීයික ධානයේ ලෙසද තිවංගික ධානයේ තෘතීයික ධානයේ ලෙසද සුඛ ඒකාග්‍රතා සහිත ද්වංගික ධානයේ චතුර්ථ ධානයේ ලෙසද උපේක්ඛා ඒකාග්‍රතා සහිත ද්වංගික ධානයේ පංචම ධානයේ ලෙසද බෙදා දැක්වූහ කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ වගේ මේ පංචක ධානය අපේ සූත්‍ර පිටකයේහි අවිතක්ක විචාර මාත්‍ර ධානය ලෙස හම්බ වෙනවා. ඒක වෙනම ඒක විශේෂයෙන් ධම්මසංගණියේ මාතිකා කතා කරන අවස්ථාවවලදී සාකච්ඡා කරන මාතෘකාව. එතකොට මේ විදිහට පංචක ක්‍රමයටත් ධ්‍යාන උපදවන්නට පුළුවන්. සමහර කෙනෙක්ට භාවනා කරන් යනකොට අපේ ඇටුණත් සමහර අයට විතර්කයේ විතරක් ඕලාරික වැටෙනවා, කිසි ගැටලුවක් නැහැ. එතකොට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ධ්‍යානයට ගිහිල්ලා ඊට පස්සේ ਵਿਚාරය දුරු කරලා ඉදිරියට යන්නට ඕනේ. එතකොට මේ විදිහට දැන් අපි කතා කරන්නට යෙදුනා ඒ ඒ ධ්‍යාන. ඒ කියන්නේ ධ්‍යානයක් කියලා කියන්නේ විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ විශේෂ අවස්ථාවකටපත් වෙලා යෝගාවචරයේ ඒ සමාධිමත් අවස්ථාවක වාසය කිරීම තමයි ධානයක වාසය කරනවා කියලා කියන්නේ. මේක එදිනෙදා හැමතිස්සෙම තියෙන එකක් නෙවෙයි. ඒ සමාධි ඉන්න අවස්ථාවේ තමයි මේක තියෙන්නේ. ඒක හැම වෙලාවෙම දැන් මේ කසින ධානය කසින ආරම්මණය තමයි අරමුණ ලෙස අරගන්නේ. කසින ආරම්මණය අරමුණ ලෙස අරගෙන ඒක නිල කසිනයක් නම් නිල් ආරම්මණය නිල් රවුම, පීත කසිනයක් නම් කහ රවුම, ඒ වගේම පටවි කසිනයක් නම් මැටි රවුම අරගෙන මේක අරමුණු කරමින් විතර්කය විචාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියන ධානාංග පහ සහිතව ඉතාම ප්‍රබල සමාධියකින් මේ අරමුණම අරගෙන වාසය කරන අවස්ථාව තමයි ප්‍රථම ධානය. ඒ වගේම මේ අරමුණම අරගෙන ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන ධානාංග එක්ක ඒ අරමුණ අරගෙන විතක්ක ਵਿਚාරවලින් තොරව ඒ ප්‍රබල නැත්තම් ඕලාරික අංග දෙකෙන් තොරව වාසය කිරීමට කියනවා ဒုတိය ධානයෙන් වාසය කරයි කියලා. ඒ කියන්නේ ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඊට පස්සේ සුඛය සහ ඒකාග්‍රතාව ප්‍රීතිය ඉවත් කරලා ඒ ප්‍රීතිය කියන අර ඕලාරික ගතිය පුම්බවන ගතිය ඒ උද්දීවකර අවස්ථාව දුරු කරලා ඒ සුඛයත් ඒකාග්‍රතාවෙන් සහිත වාසය කිරීම තෘතිය ධානය අනුව වාසය කිරීම තෘතිය ධානය. ඒ වගේම සුඛයත් ඉවත් කළා උපේක්ඛා ඒකාග්‍රතා කියන ධානාංග දෙකෙන් යුතුව වාසය කිරීම චතුර්ථ ධානය යුක්තව වාසය කිරීමක්. එතකොට මේකද අපි තේරුම් ගන්න ප්‍රායෝගිකව ඉතාම පැහැදිලි අරමුණක් අරගෙන පටිභාග නිමිත්තක් අරගෙන ඒකේ අවධානය දෙමින් ඒකේ ගිල්ලෙමින් වගේ බොහෝ වේලාවක් වාසය කිරීමට සමර්ථ බව ලැබෙනවා. ඒකේ සුවසේ ගත කරනවා ප්‍රථම ධ්‍යානයේ ඉන්න අවස්ථාවක්. මේක කාම සැපේ අභිභාගියපු විශේෂ සුඛයක්. දැන් කාම සැපේ ඉන්නකොට මිනිස්සු සුඛ විඳ විඳ ඉන්නවා. ඒ කට්ටිය හරිම උද්දච්චයෙන් කෙලෙස් වලින් පීඩිත වෙමින් තමයි කාම සුඛය අත්විඳින්නේ. මේක හැම එකක් නෙවෙයි. මේ සියලු කාම සුඛයන් බැහැර කරලා කෙලෙස් සිතුවිලි දුරු කරලා හිත ඉහළ මට්ටමට ගෙනල්ලා එක අරමුණක බොහෝ වේලා පවත්වමින් ඒ කෙලෙස් දරතවලින් තොරව ඉතාම ශාන්ත සුඛයක වාසය කරන අවස්ථාවක් තමයි ප්‍රථම ධ්‍යානයේ පළවෙනි ස්ටේජ් එක. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සුඛය තව ගැඹුරු කරන්නට පුළුවන්. විතක්ක ਵਿਚාර දෙන්න ඉවත් කරගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත වාසය කරනවා. ඒ වෙලාවේ ප්‍රීතිමත් භාවයේ තියෙනවා, සුවපත් භාවයේ තියෙනවා, සැප විඳින ගතිය තියෙනවා. ඒකත් එක්ක මේක වාසය කරනවා. ඊට පස්සේ මේ ප්‍රීතියත් අර පිම්බිච්ච ගතියත් ඉවත් කරලා ආස්වාදයේ සහ ඒකාග්‍රතාවේ යුක්තව පමණක් වාසය කරනවා. ඊළඟ ආස්වාදයේ පවා දුරු කරලා මධ්‍යස්ත වේදනා මිදීමෙන් උපේක්ෂක වෙමින් ඒකාග්‍රව ඉතාම ශාන්ත අවස්ථාවකට සිතපත් කරනවා. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? මෙතනින් එහාට යනකොට තවත් මේක ශාන්ත කරන්නට බෑ. ඊළඟට කරන්නේ මේ අරමුණ වෙනස් කරනවා. මේ අරමුණ උගුල්නවා. ආකාස ආරම්මණයට එනවා. ඊට පස්සේ විඥාන ආරම්මණයට, ඊළඟට ආකින්ච නත්ති කිංචි ආරම්මණයට, සහ අවසානයේ ආපහු ඒ ධ්‍යාන ආරම්මණයකට පැමිණෙනවා. මේ විදිහට මේක ගැඹුරු කරනවා. දැන් අරමුණ ගැඹුරු කරන්නේ ධ්‍යානාංග නැවත ගැඹුරු කිරීමට හැකියාවක් නැහැ. සියුම් කරන්නට හැකියාවක් නැහැ. මේ විදිහට මේ ලෝකයේ පවතින කාමයන්ගෙන් වෙන් වෙලා එක්තරා තත්වයකට පැමිණිලා තනියම කාට් කියන්නේ වෙන කෙනෙකුගේ සම්බන්ධයකින් තොර නැ කම් සැපේ කියන්නේ සමහරවිට ද්වන්ද සැපය දෙදිනෙක් එක්ක විඳින සැපය පිරිසක් එක්ක විඳින සැපය විනෝද වෙනකොට කාලා බිනක මිනිස්සු ඉන්නට තනියම මේක කරන්න අමාරු තනියම Tamanට විනෝද වෙන්න අමාරුයි එහෙම විනෝද වෙන්න පුළුවන් අය ඉන්නවා නමුත් ඒ පිරිස ඕනේ කාමසේවණයකදී නම් තව කෙනෙක් අවශ්‍යයි නමුත් මේ ධ්‍යාන සුඛය කියන එක තනියම සිද්ධ කරන සුඛය මේක තනියම තමන් ගත කරන අවස්ථාව. මේ තනි අවස්ථාවේදී ඉතාම වැදගත්. මේක හැම අරමුණකම කරන්නට බෑ. දැන් උදාහරණයකට ස්ත්‍රියක් පුරුෂයෙක් අරමුණු කරගෙන ධානයකට සමවදිනවා කියලා එකක් නෑ. ගහක් කොළක් අරමුණු කරන් ධානය සමවදිනවා කියලා එකකුත් නෑ. මේ වගේ විශේෂ ආරම්මන ටිකක් තියෙන එකට ආරම්මන විභක්ති ඥානය කියලා කියන බුදුරණස්සගේ ඥානය මේ අරමුණු වල තමයි සමාධිය උපදවන්න පුළුවන් කියලා උන්වහන්සේ දන්නවා. එතකොට ඒ අදාළ අරමුණු අරගෙන ඒවායෙහි ගැඹුරෙන් ඒ සමාධිය දියුණු කරගෙන ඒකත් ගැඹුරු කරගෙන ගැඹුරු මේක වෙනමම තත්ත්වයක්. මේක වෙනමම සුවයක්. මේක නෙක්ඛම්ම සුවයක්. මේක කාම සුඛයෙන් සම්පූර්ණයෙන් පරිබාහාර වෙච්ච සුවය. මේ සුවයේ වාසය කරන තත්වයක් දෙක එක්තරා සුවපත් වෙන අවස්ථාවක් තමයි. මේ සුවය පදනම් කරගන්න පුළුවන් යෝගාවචරයට විදර්ශනා ඥානයක් සඳහා. මේ වගේ සුවයක් අත්විඳිනවා නම් කාමයෙන් බැහැරව ඒ කෙනාට විදර්ශනා ඥානය උපදවාගෙන පස්සේ චිත්ත චෛතසිකයන්ගෙන් තොරව සඤ්ඤා වේදහිත නිරෝධේ පවා නිරෝධ සමාපත්තිය පවා ගත කරන්න පුළුවන් වෙන එක බුද්ධ ශාසනයට විතරක් ආවේණික වෙච්ච විශේෂ සමාපත්තිය නිරෝධ සමාපත්තිය කියලා අපි කියනවා. ඉතින් මේ විදිහට මේ සමාපත්තීන් හතර තමයි අපි විස්තර කරන්නට යෙදුනේ. ඉතින් මම මේ වාරයේ සඳහා අපේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ පාඩම් විභාග කටයුතු ආරම්භ වෙන නිසා මේ ශාලා පවයවට යොදා ගන්නවා. ඉතින් ඒ නිසා අවසන් කරන්නට වෙනවා මේ වැඩසටහන මාලාවත් මේ සතියෙන් මේ දවසෙන්. ඊළඟට අපි ඊළඟ වාරෙදි ජූනි මාසෙදි නැවත මම පටන් ගන්නවා භාවනා කරගෙන යන අය දිගටම මම උපදෙස් දෙන්නම් කමටහන් ගන්නකොට. ඒ දිගටම මේ කරගෙන යන කටයුතු තවත් ටාගට්ස් ටිකක් දෙන්න ඒ ටික සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි ජූනි මාසෙදි ආරම්භ කරනවා ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කියන කසින 10 ඉතිරි කසින 9 විස්තර කරන්න. ඒවවල මේ ධ්‍යාන උපදවන හැටි විස්තර කරන්න එකම ක්‍රමයේ තමයි තියෙන්නේ. කසින මණ්ඩලයේ විතරයි අපිට විස්තර කරගන්න තියෙන්නේ. කසින මණ්ඩලයේ ගැන පාඩම් එකකින් දෙකකින් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට හම් වෙනවා ඒ කසින වලින් ලබන්න තියෙන ප්‍රයෝජන මොනවද කියලා විශේෂ පාඩමක්. ඒ පාඩමත් අපි සිද්ධ කරනවා. ඊළඟට අපි අරූප ධ්‍යාන ඉපදවීම කියලා විශේෂ මේ වගේ මේ ධ්‍යානයන් ගැන වගේ එක එක ධ්‍යානය ගැන වගේ අරූප ධ්‍යාන හතර ගැන සාකච්ඡාව ආරම්භ කරලා ඊළඟට ඒ අරූප ධ්‍යාන සහ රූපාවචර ධ්‍යානය වශී භාවයට චුද්ධ සාකාර වශී සිද්ධ කරන හැටි කතා කරලා ඊළඟට අභිඤ්ඤා ඉපදවීම කියන විශේෂ මාතෘකාව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වාරයේදී පුළුවන් වුණොත් අපිට කාල වේලාවට හැමදාම කරගන්න පුළුවන් වුණොත් එහෙම ස්වාමීන් වහන්සේලාගෙත් යන පාඩම මේට සමපාතව තමයි යන්නේ. එහෙම වුණොත් අපිට ඊළඟ වාරයේදී අභිඤ්ඤා දක්වා ඉවර කරගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට ඒක බැරි වුණත් අඩුම තරමේ අරූපාවචර ධ්‍යාන ටික හරි කතා කරලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි අසුභ භාවනා ආදී වූ තවත් විශේෂ භාවනා ක්‍රම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපි මේ වාරයේට මේ පාඩම් දේශනා මාලාව අවසන් කරනවා. අපි හැම සතියෙම කරපු නිසා ගිය පාරට වඩා ලොකු පරාසයක් අපිට කවර් කරගන්න පුළුවන් වුණා. පංචම ධ්‍යානයේ දක්වා සියලු කටයුතු අපි සාකච්ඡා කරා. අපි පුළුවන් වුණොත් ඊළඟ වාරයේ ආරම්භ වෙනකොට මේ ඒ දේශනා ලිස්ට් එක නම් කිරීම කරලා කරන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. එතකොට අපිට පුළුවන් වෙනවා අලුතෙන් සහභාගී වෙන අයටත් ඒ දේශනාවන් බලලා මේක කරගෙන යන්න සහ ඒක කර සිදු කරගත්තොත් බොහෝ විට භාවනා කරන අය ලොකු පිටිවහලක් වෙනවා. ඒ අදාළ දේශනාවට ගිහිල්ලා ඒ දේශනාවෙන් අවශ්‍ය උපදේශය ලබා ගන්නට පුළුවන්. එහෙනම් අපි දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දුන්නු. තෙරුවන් සරණයි.
සංකාරයේ සංඥාපඤ්ඤාවාදී ආයතන අනිත්‍ය ආදී ඒ භාවනා ක්‍රගෙන යන ස්වාමීන් වහන්සේ
මට ඇහුන්නේ
සංඥා පංචවස්තන්ගේ භාවනා කරය අනිත්‍ය භාවනා කරය ආරේ ඒ පිටු සංඥාන්තර භාවනා කරගෙන යන ස්වාමීන් වහන්සේ මේ හිත යන ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ අනුසූචින ආනාපාන සතියේ පුරුදු කරන එකක් පුරුදු කරලා තියෙන නිසා ඒකට බහුල වශයෙන් මේ පැත්තට යනවා. මේකට මොකද සාහනේ තියෙනවා තා ස්විච් බෑග් කරන්න ඕනේ නැත්නම් ආනාපාන සතිය දිගටම ඒ වගේ
නේද? තමන් යම් භාවනාවක් කරනකොට තමන් හුරු කරපු භාවනාවකට හිත යන එක ස්වභාවිකයි. දැන් අපි හුරු ආරම්භවලටනේ හිත යන්නේ, ඒක වළක්වන්න ඒක සාමාන්‍යයෙන් එනවා. නමුත් ඒක වළක්වන්නට ඕනේ. ඒ කියන්නේ බලෙන් හිත අරන් ගිහිල්ලා ආනාපාන සතිය තියාගෙන අපිට ගන්න බැරි කමක් නැහැනේ. කොච්චර ආනාපාන සතිය තාපෝ කසිනේට ගන්න පුළුවන්නේ. ඒ අර රුචියක් හිතේ තියෙනවා, කැමැත්තක් හිතේ තියෙනවා. කැමැත්ත තියෙනකොට ඒක වෙන ප්‍රශ්නයක්නේ. තමන් කැමති. තමන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ විදර්ශනාව හෝ කසිනේ හෝ අසුබේ හෝ වඩන්න නම් අර පැත්තට හිත නැඹුරුවක් තියනවා වෙන්න පුළුවන්. නැඹුරුව තිබුණාට කරන්න දෙයක් නෑ. අපි නැවත නැවත ගේන්නට ඕන. දැන් උදාහරණයකට කාට හරි තියනවා උයන්න කුස්සිය. උයන්න වැඩ කරනකොට එයාට ටීවී එක බලන්න ආසාවක් තියෙනවා. ඉතින් එයාට කියන්න බෑනේ මගේ හිත ටීවී එකට ගිහිල්ලා මං ටීවී එක බල බල හිටියා කියලා. එහෙම කියන්න බෑ. මොකද එහාම කරොත් එහෙම හිතලා ටීවී එක බැලුවා එච්චරයි. උයන්න ආවේ නැත්තේ ඕන කම නෑ උයන්න එන්න. එතකොට ඒ වගේ තමයි හිත බැරි වෙලා හරි යනවකෝ තානාපාන සතියට. එහෙම හිත බලෙන් ගිහිල්ලා රඳවලා ගන්න බැරි විදියට ඔබවලා තියෙන බවක් නැහැ අපිට. ඒක එහෙම වුණොත් එමේ ඒක මානසික, ඒ කියන්නේ මානසිකව කාට හරි තියෙන්න පුළුවන් එහෙම ගන්න බැරි හිත. ඒ කියන්නේ ඒක එතකොට ඒක වෙනම නොහැකියාවක්. නමුත් අපිට හැමෝටම සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය තැනට හිත යොමු කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් බුදුරජාන් වහන්සේ දැන් හිතත හැකි, අවශ්‍ය නම් අපිට නිවස හිතත හැකි, අවශ්‍ය නම් අපිට කසින මණ්ඩලයේ හිතත හැකි, අවශ්‍ය නම් ආනාපාන සතිය හිතත හැකි. ඒ වගේ අපිට අවශ්‍ය අරමුණු තෝරගන්න පුළුවන් වසඟයක් තියෙනවා මෙතන. ඒතර ඒ නිසා අපි කොච්චර හිත ගියත්, දහපාරක් හිත ගියත්, නැඹුරුව තිබුණත් මම කරන්නේ මේකනම්, මම කරන්න ඕනේ මේකනම්, ඒකටම හිත යොමු කරගෙන භාවනාව කරන්නට. නැවත යන පාරක් ගානේ නැවත නැවත ගේන්නට ඕන තමන්ට අදාළ භාවනාව. විදර්ශනාවද කරන්නේ, කසිනේද කරන්නේ, අසුබේද කරන්නේ අදාළ නැහැ. ඊට පස්සේ කාලයක් යනකොට හරියනවා. කාලයක් යනකොට නැඹුරුව රුචිය අඩු වෙලා ගිහිල්ලා තමන්ට පුළුවන් වෙනවා තමන් අදාළ භාවනාවෙම කටයුත්ත කරගෙන යන්න. ඒකෙන් තමන් ඉන්න මට්ටමනුව තමයි. මේකෙදි මම විදර්ශනා භාවනාවට විශේෂ උපදෙස් දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒ පාඩම් මාලාව වෙන පැත්ත කරන්න හින්දා විදර්ශනා භාවනා වැඩසටහන ඉදිරියේදී කෙරෙයි. ඒක කරනකොට අපිට ඒක දීර්ඝව සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් දැන් රුචිකත්වයේ තියෙනවා වෙන්න පුළුවන් තමන්ට නාම රූප දෙක වෙන් කරගන්න, තමන්ට ස්කන්ධ ටික වෙන් කරගන්න. නාම රූප වශයෙන් වෙන් කිරීම, ස්කන්ධ වශයෙන් වෙන් කිරීම, ආයතන වශයෙන් වෙන් කිරීම වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් තමන්ට සමතයක් වඩනවා වෙන්නට පුළුවන්. ඒ තමන්ට ඒ තමන් තීරණය කරන්නට ඕනේ. තමන්ගේ රුචිකත්වයට හිත දෙන්න බෑ ඉතින්. තමන්ගේ රුචී කියන එක නේ අදාළ වෙන්නේ. දැන් කළ යුත්තේ මොකක්ද? තමන්ට රාගය නම් තියෙන රාගය දුරු කරන අසුභය වඩන එක, තරහ නම් තියෙන ද්වේෂය දුරු කරන මෛත්‍රී වඩන එක, මේ වෙලාවේ දෘෂ්ටිය නම් යටපත් කරගන්නට ඕනේ, විදර්ශනාව නම් වඩන්නට ඕනේ, විදර්ශනා වඩන එක. එතකොට ඒක හිත යනවා, ඒකට රුචි වෙනවා කියන එක, ඉතින් ඒක කරන්න දෙයක් නෑ. තමන්ගේ රුචිකත්වයට එන්ටර්ටේන් කරනකොට ඒකෙන් තමන් රුචිය කැමති වෙනවා කියන්නේ. දැන් බලන්න ඕනේ තමන් මොකද්ද දැන් කළ යුත්තේ. දැන් කරන්න ඕනේ විදර්ශනා පටිසමුපාදයේ මෙනෙහි කරන එක නම් ඒලා නාම රූප පරිච්ඡේදය කරන එක තේරුමක් නෑ. ඒතර පටිසමුපාදයේ බලන්න. හැබැයි පරිසම නාම රූප පරිච්ඡේදය හරියට නොකර පරිසමුපාදයේ බලන්න යන එකත් එතරම් සාර්ථක නෑ. ඒ නිසා නාම රූප පරිච්ඡේදය ශක්තිමත් කරගන්නට ඕන. ඉතින් සමහරවිට විදර්ශනාවට යන්න කලින් සමතය අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. ඒතර සමතය ආවද? ඒතර විදර්ශනාව හිත හිත ඉන්න හොඳ නෑ. මම සමතේ වඩලා විදර්ශනාවට එනවා. ධානය උපදලා විදර්ශනාව නැත්නම් අඩුම තරමේ යම් ප්‍රමාණයකට සමතේ වඩලා විදර්ශනාවට එනවා. මේ විදිහට ඒක ඒ ඒ ඒ ඒ තැනට සුදුසු නිපක ප්‍රඥාව කියලා කියන්නේ ඔකට. ඒ නේපක්ක ප්‍රඥාව පාරිහාරීය ප්‍රඥාව අපි ඇති කරගන්නට ඕන.
තේරුණා සමයි. තේරුණා සමයි සමහර මොනක් ක්වෙස්චන්ස් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න දවයි සම්බන්ධයෙන් අපි ධානයකින් එහෙලා අවශ්‍ය ඊපස්සේ ප්‍රත්‍යවේක්ෂා කරන එක කරන්න යන සමාධි ආලෝකේ හඩ් බේස් එකට යවන එතන ඇති වෙච්ච මේ චෛතසික වේ බලනවා ඉතින් මට නිකන් හිතෙච්ච දෙයක් නේද ඒ කියන්නේ මේ දැන් අභිඥා මේ ඕනෙවද සම්මාස මේ වෙන කෙනෙක්ට මේ සිතුවිලි කියවන්න ඒ ලයිට් එකට ඩිරෙක්ට් කරන්න පුළුවන් අනිත් කෙනාගේ මේ හඩ් බේස් එකට අන්න ඒක පළවෙනි ප්‍රශ්නේ දෙවනි ප්‍රශ්නේ තමයි සම්මාස මේ මම මහසීන් සෝමන වහන්සේගේ මේ සල්ලේක සූත්‍රයේ ඉබ ඩිස්කෝස් එක ට්‍රාන්ස්ලේෂන් එකක් කියනවා ඒකේ තියෙනවා විපස්සනා ජානස් ඇන්ඩ් සමත ජානස් කියලා. ඒකට ඒකේ විපස්සනා ජානස් ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ මේ කියන්නේ ෆස්ට් අබ්සෝප්ෂන් එක වගේ දෙයක් කියලා. එහෙම තමයි ඒක කියන්නේ ෆස්ට් අබ්සෝප්ෂන් එක සෙකන්ඩ් අබ්සෝප්ෂන් එක වගේ වගේ දේවල් කියලා.
ධ්‍යාන කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. ලක්කන උපනිජ්ජායන ආරම්මන උපනිජ්ජායන කියලා. උපනිජ්ජායන කියලා කියන්නේ උපනිජ්ජායන. ඒ කියන්නේ ළඟට ගිහිල්ලා හොඳට අරමුණ බලනවා කියන එක. උපනිජ්ජාන කියලා කියන්නේ උපනිජ්ජායන උපනිජ්ජාන. ආරම්මන උපනිජ්ජාන කියලා කියන්නේ ලක්කන උපනිජ්ජාන කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය බැලීම. ඒක විදර්ශනා ඥානයට කියන ලක්කන උපනිජ්ජාන කියලා. ඥාන කියන වචනේ යොදන්න පුළුවන්. විදර්ශනා ඥාන කියලා කියන්නේ ලක්කන උපනිජ්ජාන. ඒ වගේම මාර්ගඵල හිතරත් කියන ලක්කන උපනිජ්ජාන කියලා. මොකද හේතුව නිර්වාණ ධාතුවේ ශාන්ති සුඛය අරමුණු කරන නිසා. නැත්තම් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ ආරූඪ කරලා සංස්කාරෝ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, ඒ වගේම සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න නිසා විදර්ශනා ඥානයට කියන ලක්කන උපනිජ්ජාන කියලා. ඒතකොට විදර්ශනා ඥානවලටයි මාර්ගඵලයන්ටයි ලක්කන උපනිජ්ජාන කියලා කියනවා. ආරම්මන උපනිජ්ජාන කියලා කියන්නේ මේ වගේ විශේෂ ලක්ෂණයක් බලන්නේ නැතුව ආරම්මණය ලෙස අරගෙන බැලීම. ඒතකොට කසින නිමිත්ත ගත්තොත් නිමිත්ත තමයි අරගන්නේ. ආනාපානසති හුලං රැල්ල තමයි අරගන්නේ. ඒතකොට අසුභ භාවනාව වගේ ගත්තොත් අසුභ ලක්ෂණය මිශ්‍ර කරලා කේසාදී කොටාස අරගන්නේ. මෛත්‍රියේදී මෛත්‍රිය වඩවනවා ඒ අරමුණට. එතන ඒ වල හැමතිස්සෙම අරමුණ තමයි ප්‍රකට කරගන්නේ. අපරමුණ තමයි බලන්නේ හොඳට. හැබැයි මේ ගුණයක් සමහර ඒවා වල මිශ්‍ර වෙන්නට ඕනේ. එතකොට ඒවට කියනවා ආරම්මන උපනිජ්ජාන කියලා. එතන උපචාර සමාධිය ඊට පස්සේ අර්පණා සමාධිය වල දෙන්නේ ආරම්මන උපනිජ්ජාන. ඉතින් ඒ නිසා විදර්ශනා ඥාණයට ඔය කියන පරියායෙන් ඥාන කියන වචනේ යොදන්නට පුළුවන්. ඒ තමයි ලක්කන උපනිජ්ජාන කියන අර්ථය. නමුත් ඒකේ දැන් කාමාවචර කුසලසිතක් නේ තියෙන්නේ. කාමාවචර කුසලසිතේ විතර්කයේ නොයදී තියනවා කියලා එකක් නැහැ. විචාරයේ නොයදී තියනවා කියලා එකක් නැහැ. විතක්ක විචාර ප්‍රීති සුකම ප්‍රීති කියන තුනම නොයදී තියනවා කියලා එකක් නැහැ. විතක්ක විචාර ප්‍රීති ප්‍රීතියෙන් තොර උපේක්ෂාවක් තියනවා කියලා එකක් නැහැ. උපේක්ෂක වේදනාවක් තියනවා තමයි. ප්‍රීතිය නැති සිතක් තියනවා තමයි. නමුත් විතක්ක විචාර අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා කිසිසේත්ම ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධානවලට සමාන වන්නේ නැහැ. ඕන්නම් ප්‍රථම ධානයට බොහෝ දුරට සමානයි කියලා කියත හැකි. ඉතින් සමහර අයවල ප්‍රීතිය ආදී ගුණධර්ම අඩු නිසා ඕන්නම් කෙනෙක්ට එහෙම අර්ථකථනයක් කරන්න පුළුවන්. මම දන්නේ තෙරුන් වහන්සේ මොන අර්ථයෙන් කිව්වද කියලා. උන්වහන්සේ ඉතාම උගත්, බුද්ධිමත්, ඉතාම භාවනාවේ පළපුරුත්තින ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මට ඒක එකපාර අර්ථකථනයක් දෙන්න තේරෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, අර්ථකථනයක් තේරෙන්නේ නැහැ. මොන පදනේ මොකරි පදනමක් ඇති උනාස. උනාසී ඔය අභිධර්ම ක්‍රමය නොදැන කියන කෙනෙක් නෙවෙයි. අභිධර්මයේ හැටියට ඒ කාමාවචර කුසලසිතේ විතක්ක විචාර ප්‍රීති ආදී නොයදී තියෙන්නේ නැහැ. විතක්ක විචාර අනිවාර්යෙන් යෙදෙනවා කියන එක උනාසී දන්නව සක්සුදක්සේ. උන්වහන්සේ චට්ට සංගායනාවේ පුච්චක ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මොකක් හරි වෙන පරියායක් උන්වහන්සේ යොදලා ඇත්තේ මේ වගේ ධානයකට සමානයි කියලා. මොන හරි සමහරට අටුවාවක හරි තියෙන පරියායක් නැත්නම් මොන හරි අත්නෝමතික පරියායක් යොදා ගන්නට ඇති. ඉතින් ඒ නිසා මට ඒක ගැන එහෙම කමෙන්ට් කරන්න බෑ. විදර්ශනා ඥානවලට සිත්වලට උපනිජ්ජාන කියන වචනේ යොදන්නට පුළුවන්. ලක්කන උපනිජ්ජාන කියන අර්ථයෙන්. ඊට පස්සේ දෙවෙනි එක මොකක්ද ඇහුවේ මේ හાર્ඩ් මේකට දැන් හાર્ඩ් බේස් එකට යොමු කරනවම කියන එකක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ උදාහරණයකට ඒ සමහර ආචාර්යවරු කියනවා ඒ ලැබෙන ධානාලෝකේ හાર્ඩ් බේස් එකට යොමු කරලා බලන්නට කියලා. ඒක එහෙම අනිවාර්යම නෑ. උදාහරණයක් තමයි ධානයකට සමවැදුණාන් ඒ ධානයේ තිබිච්ච අවස්ථාව මෙනෙහි කරාම ප්‍රමාණවත් ධානාංග බලන්න. ඒකට හાર્ඩ් බේස් එකට ආලෝකය මෙනෙහි කරන්න ඕනෙම කියලා නීතියක් නෑ. එහෙම අනිවාර්යංගයක් නෑ. Tamanṭa ඉතින් විදර්ශනා වඩන යෝගාවචරයා රූපේ කොයි නාමයේ කොයිද තියෙන්නේ කියලා හොයාගන්නට ඉසලම වස්තු රූපේ හොයාගෙන එතන නාමයේ හොයාගන්නවා කියලා එකක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කෙලින්ම Tamanṭa සිත අරමුණු කරන්නට පුළුවන්. සිත, ඒ කියන්නේ සිතක් අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. කාලයක් ඒ සිත අරමුණු කරනකොට Tamanṭa දැනෙන්න පටන් ගන්නවා හાર્ඩ් බේස් එකේ තමයි සිත තියෙන්නේ කියලා. ඒක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. ඉතින් ඒක ගැනත් මට කමෙන්ට් එකක් දෙන්නට බෑ. මොකද ඒකත් එක්තරා ටෙක්නික් එකක් තමයි හඳුන්වන්නේ. ආලෝකයේ පතරවලා හાર્ඩ් බේස් එකේ තියෙන සිත, ඒක භෞතිකයක් බලනවා වගේ කන් නෙවෙයිනේ මේක. හાર્ඩ් බේස් එක නම් භෞතිකයක් බැලීමක්. නමුත් අත් මෙතන තියෙන අරූපී ධර්ම. ඒතර සිතෙන් සිත බලන්නට ඕන. ඒක සිතෙන් සිත බැලීමක් කරන්නේ. එහෙම නැත්නම් රූපේ ඇසුරු කරන් සිත තියනවා කියන බලනට වඩා මේ සිතෙන් සිතට තමයි මේ தත්ත්වය පත්වන්නේ. සිත තියෙන තැන තමයි හાર્ඩ් බේස් එක. ඒතර විතක්ක ਵਿਚාරාදී සිතෙන් සිත බලන්නට වස්තු රූපේ ඇසුරු තියෙන තැන බලන්නම අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා අපි සිතෙන් සිතක් මෙනෙහි කරනකොට වස්තු රූපයක් ගැන අදහසක් අපිට එන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් සිත තියෙන තැන පිළිබඳ හොඳ ගැඹුරු සමාධියකින් බලනකොට සිත තියෙන තැන පිළිබඳ අවබෝධයක් ඇති. උදාහරණයට මම පෑන දිහා බලනකොට පෑන තියෙන තැනත් එක සෙන්ස් එකක් එනවා. ඒ නිසා සිත තියෙන තැන සාමාන්‍යයෙන් වැටහෙනවා. සාමාන්‍යයෙන් යෝගීන්ට වැටහෙන්නේ හදේ වස්තු රූපේ ඇසුරු කරගෙන නැත්තම් මේ හරිය ප්‍රදේශයේහි සිත වැඩ කරනවා කියන එක තමයි දැනෙන්නේ භාවනා යෝගී යෝගාවචරයන්. ඉතින් අනුන්ගේ සිත් බැලීම සම්බන්ධයෙන් කියනකොට ඒකට මුලින්ම තියෙන්න ඕනේ ප්‍රී රෙක්විසිට් එකක්. ඒ කියන්නේ මූලිකම අත්‍යවශ්‍ය අංගයක් තමයි දිබ්බ චක්කුව කියන ඥානය. දිබ්බ චක්කු ඥානයෙන් ආලෝකයේ විහිදවන මුලින්ම කරන්නේ අනිත් කෙනෙකුගේ හදේ වස්තුවේහි තියෙන ලේවල ධාත් පාට වර්ණය බලලා ඒ අනුසාරයෙන් උපකල්පනය කරනවා මොන වගේ සිතක්ද මොහොත පහළුණේ කියලා. ඊට පස්සේ ඔහුට පුළුවන් වෙනවා ඒ අනුසාරයෙන් ඒක බල්ලා ඔහුගේ සිතටම කෙලින්ම පෙනට්‍රේට් කරන්න. එතකොට හදේ වස්තු රූපය ගැන බැලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම හිතෙන් හිතට ඇක්සස් එක අපිට හම්බ වෙනවා. ඉතින් ඒ තර්කය හරිද, බුදුමගේ තර්කය හරි, මේ ආලෝකය පතරවන්න පුළුවන් නම් සැබවින් මේක පේනවා නම් ඒක තුනෙන් අරක බලන්න පුළුවන්. ඒතර හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ පතරවන දැන් ওই සාමාන්‍යයෙන් දිබ්බ චක්කු මට්ටමක් නෙවෙයි, මේ ධානාලෝකයන්නේ පතරවන්නේ. ඒතර ඒ ධානාලෝකයෙන් පතරවන ආයත උදාහරණ මම නිකන් එක පහත් කරන අර්ථයෙන් කියනවා නෙවෙයි. ඒ තියෙන එකම ඇත්තටම පේනවද නැද්ද කියලා අහුවොත් සාමාන්‍යයෙන් ඒ ධානාලෝකයේ පතරවලා බරණ ආයත ඔක දෙතිස් කුණපේ ගොඩක් කරාට බලනවා. දෙතිස් කුණපේ බලන කෙනාට බොහෝ අයට මම අහලා තියෙන අයගේ මේ දෙතිස් කුණපේ බලනකොට හදේ වස්තුව නැත්නම් හෘදයේ මාංශය බලනෝනේ හදයන් කියලා එකක්. මේ හදය කියන එක අපි ලබ්ඩබ් ගාල මේක ගැහෙනවනේ. ඒක පැහැදිලි, මේක සක්සොදක්සේ පැහැදිලි හදය ගැහෙනවා කියන එක. ඒක අපි දන්න දෙයක්. නමුත් හැමෝටම හදේ වස්තුව නිශ්චල දෙයක් ලෙස තමයි ධානයේට වැටහෙන්නේ. එහෙම නැත්නම් ඒ සමාධියට වැටහෙන්නේ. එතකොට සැබවින්ම තියෙන දේම පේනවනම් සැබවින්ම තියෙන දේම ඒ ආලෝකයට දිබ්බ චක්කුවට වැටෙන්නට ඕන. නැත්නම් ඒක දිබ්බ චක්කුවක් වෙන්නට වැඩන්නේ බෑ. එහෙනම් මේක තේරුමක් නෑ දිබ්බ චක්කුව. ඒ නිසා අභිඤ්ඤා අවස්ථාවට ගියාම ඇත්තටම දිබ්බ චක්කුව වැඩ කරනවා නම් එහා කාමරේ ඉන්න එක පේන්නට ඕනේ. නැත්නම් ඒක දිබ්බ චක්කුවක් නෙවෙයිනේ. ඒකේ එසෙන්ස් එකම වැඩක් නැහැ නේ එහෙමනම්. ඒ කියන්නේ පුළුවන් වෙන්නට ඕනේ අල්ලපු කාමරේ මොනවා හරි මලුක මම අදහස් කරේ උදාහරණයකට වෙනද මොකද්ද කියන එක බලන්න. ඒක පේන්නට ඕනේ. ඒක විදර්ශනා උපක්ලේශ අවස්ථාවේ පළ වෙන ඕභාසයෙන් පුළුවන් කියලා කියයි. දිබ්බ චක්කුවෙන් පුළුවන් කියලා කියයි. ධාන ආලෝකයෙන් ඒ ආලෝකයේ පතරවනකොට සාමාන්‍ය මම මේ එක සාමාන්‍ය සම්ප්‍රදායක් එහෙම නැත්නම් ඒ භාවනා කරන පිරිසගේ අත්දැකීමක් මම මේ කියන්නේ. සාමාන්‍ය කියන්නේ හදේ වස්තුව වැටහෙන්නේ ස්ටිල් දෙයක් ලෙස. ඉතින් සැබවින්ම තියෙන එක වැටෙනවා නම් ඒක වෙන්නට බෑනේ. හදේ වස්තුව ගැහෙන්නට ඕනේ. ඒක අපිට අල්ලන කොටත් තේරෙනවා, මැෂින් එකේ දාලා බලන කොටත් තේරෙනවා. ඒක පැහැදිලි හදේ වස්තුව ගැහෙනවා කියන එක. ඉතින් ලෝකෙ ඉස්සර ඉඳන් මිනිස්සු දන්න දෙයක් නේ හදේ වස්තුව ගැහෙනවා කියන එක. ඒක ඉතින් තේරෙන්නට ඕනේ. ඉතින් එතකොට එහෙම එකක් නෙවෙයි සාමාන්‍යයෙන් දෙතිස් කුණප භාවනාව වඩන් යනකොට හදේ වස්තුව වැටෙන නිශ්චලව තියෙන වස්තුවක් ලෙස. නිශ්චලව තියෙන වස්තුවක් ලෙස. ඉතින් ඒ නිසා ඒක ඒ වර්තමානයේ තියෙන එකම එහෙම බලනවාද කියන එක ගැටලුවක්. එහෙම තියෙනවද බලනවා. දැන් රුධිර ධාතුව බැලුවා, රුධිර ධාතුව ගලන එකක් ලෙස නෙමෙයි, ඒක නිශ්චලව තියෙන ලෙස තමයි මේ සමාධියට මේ යෝග්‍යය තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ අර කියපු තර්කයෙන් ඒ මුල් අවස්ථාවේදී ඒ ලැබෙන ආලෝකයෙන් තියෙන දේවල් තියෙන ලෙසටම ඇති සැටියටද පේනවාද කියන එක ප්‍රශ්න කරන්නට ඕන. හරිනේ? නැත්තම් දිබ්බ චක්කු ආලෝකයක් නම් තියෙන. ඒ කියන්නේ දිබ්බ චක්කු මට්ටමට ගෙන ගියපු චුද්ධ සාකාර වශයෙන් ගෙන ගියපු ආලෝකයක් නම් සැබෙහිම ශරීර අභ්‍යන්තරේ පේන්නට ඕනේ. ඒතර ඒක රෝගයක් තියෙන එක දැනෙන්නට ඕනේ. එහෙමනම් ඒක මේ හැටියට හෘදය ගැහෙන එක පේන්නට ඕනේ. ඊට පස්සේ ඒ ආලෝකයෙන් පතරවලා වෙන කෙනෙකුගේ සිත බලන්නටත් පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා ඔය ආලෝකය සැබවින්ම තියෙන දේවල් දකින ආලෝකයක්ද නැද්ද කියන එක නැවත විමසා බලන්න සිද්ධ වෙනවා.
මෙහෙමයි.
ඒක මම එකපාර ප්‍රතික්ෂේප කරන්න නැහැ. ඔක් ගැන අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හමුදුරන්ගේ ඕඩියෝ එකක් මම අහලා තියෙනවා. උන්වහන්සේම කටහඬින් පරණ එකක්. ඒ එඩිට් මොනවත් නෙමෙයි, ඒ පියෝ ඔඩියෝස්. ඉතින් උන්වහන්සේ පැහැදිලිවම කියනවා, උන්වහන්සේ ඒ ඔය කියන ධ්‍යාන මට්ටම් වලට ගියේ නැහැ. නමුත් උන්වහන්සේට තිබිච්ච සමාධිමත් ආලෝකය නැත්නම් සමාධිය නිසා උන්වහන්සේට පුළුවන් වුණා කියලා කියනවා. කිලෝමීටර් ගානක් ඉඳන් මිනිස්සු එනකොට මිනිස්සෙක් එනවා කියන එක දැනගන්න, ඒ එන්නේ මොනවා බලාපොරොත්තුෙන්ද කියලා දැනගන්න, මොන හිතකින් දෙන්නේ කියලා දැනගන්න පුළුවන්කම තිබුණා. ආනාපාන සමාධියකින් වඩපු එක මේක, නිකන් කසින සමාධියක් නෙවෙයි. ඊට පස්සේ උන්වහන්සේට මේ සමාධිය නැති වුණා, ඒක උන්වහන්සේම කියනවා මේ 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 ඕඩියෝ එකේ. උන්වහන්සේට ඒ සමාධිය ඒක පොතක දෙති මොනවද නැ පොතක හරි ඔඩියෝ එක හරි. ඉතින් ඒක සමාධිය උන්වහන්සේට නැති වෙන්නේ තවත් යාළුවෙක්ගේ යාළු සායින්හන්සේ කෙනෙක්ගේ පන්සලකට ගිහිල්ලා, ඒ පන්සලේ වැඩ කටයුතු ගොඩක් තිබුණා, පින්කම් වගේයක්. ඒතර ඒකේ නියුක්ත වෙනකොට මේ සමාධිය බිඳිනවා උන්වහන්සේට. එතෙන් පටන් මේ හැකියාව නැති වෙනවා. උන්වහන්සේ ගොඩාක් කාලයක් ඒක ගැන දුක් වෙනවා. සහ ඊට පස්සේ ඒ අනිත් ස්වාමීන් වහන්සේ ගැන තරහක් අමනාපයක් උන්වහන්සේගේ හිත තුළ පවතිනවා. ඒ වෙනකොට මේ කතාව කියනකොට මහානායක දුරේටපත් වෙලා, අමරපුර නිකාය මහානායක උත්තරීතර මහානායකනේ, උත්තරීතර මහානායක දුරේටපත් වෙච්ච අවස්ථා කාලෙදි, එතකොට කියනවා දැන් මගේ හිතේ එහෙම කහටක් නැහැ, මම බොහොම මෛත්‍රියෙන් සතුටින් වාසය කරන කෙනෙක්. මොකද බෝධිසත්ව ගුණ පුරණ උත්තමේ. ඉතින් ඒකාන්තෙන් ඉතාම ඉහළ ගුණ තිබිච්ච, ඉහළ උගත්කමක් තිබිච්ච, ඉහළ ඥානයක් තිබිච්ච විශේෂම පුද්ගලයෙක් ලෝකේ, අපේ කාලේ බිහිවෙච්ච ලෝකේ බිහිවෙච්ච. ඉතින් ඒ නිසා උන්වහන්සේ පසුව කියනවා, පස්සේ මගේ දැන් හිතේ එහෙම කහටක් මොනවත් නැහැ, බොහොම සතුටින් මම නිතරම මෛත්‍රී වඩමින් ඉන්න කෙනෙක්. මොකද අනිවාර්යෙන් ඒ චිත්තය ප්‍රබල වෙන්න ප්‍රබලයි, ඒ සමාධියෙන් ලැබෙන අවස්ථා, ඒ හැකියාවන් ඒවා වැඩිය තකන්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ ඉලක්කය තියෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ වගේ විශේෂ අවස්ථාව. ඉතින් උන්වහන්සේගේ කතාව, උන්වහන්සේගේ කතාවේදී උන්වහන්සේ කියන්නේ ඒ වගේ, උන්වහන්සේ කියනවා මේ වගේ සමාධියේ මුල් අවස්ථාවේදී සමහර අයට මේ වගේ හැකියාවන් එනවා කියලා. ඉතින් උන්වහන්සේගේ අත්දැකීමක් ලෙස කියන්නේ. ඉතින් අපි කිසි ලෙසකින්වත් හිතන්නේ නැහැ උන්වහන්සේ බොරුවක් කියනවා කියලා. මම ඒක ඉගෙන we don't need to doubt about that. එතකොට ඒකෙන් ගම්මේ වෙනවා පිරූ පාරමීති සත්‍යෝ සහ ළඟ ළඟ ආත්ම භාවවල විශේෂයෙන් සිත දියුණු කරපු සත්‍යයන්ට ඒ වගේ ඇබිලිටීස් එන්නට පුළුවන්. ඒ වගේ ඉතින් ඇබිලිටීස් ආපු අවස්ථා තියෙනවා. දැන් උදාහරණ ජාතිස්සර ඥානය කියලා එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ පූර්ව භවයේ සිහි කරන්න පුළුවන් සමහර සත්‍යෝ ඉන්නවා අභිඥා නැතුව. ඉතින් ඒ විදිහට සමහර පුණ්‍ය, මේක පුණ්‍ය ඍධියකින් ආවා කියනට වඩා උන්වහන්සේ භාවනා කරලා යම් මට්ටමකට ගියාට පස්සේ තමයි ඒක ආවා කියලා කියන්නේ. බලංගොඩ ආමුදුරු ගියාට පස්සේ තමයි හැකියාව ලැබුණා කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ ගොඩාක් ආශ්චර්යමත් දේවල් තිබිච්ච චරිතයක්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ වගේ උත්තමයෝ කියන නිසා පොත්පත්වල තියෙන්නේ ඒ පිළිවෙලින් ඒක කරගෙන යන්නට ඕනේ කියලා. විසුද්ධි මාර්ගයේ විතරක් කියන අභිඥා කතා කරන තැන පූර්ව භවයන්හි හොඳට හිත භාවිත කරපු අයට චුද්දසාකාර වශය කරන්නට අවශ්‍ය නැහැ. චතුර්ථ ධ්‍යානයෙන්ම ඉදිරියට මේක කරගෙන යන්නට පුළුවන්, මේ අභිඥා උපදවා ගැනීම කියලා. ඉතින් මේකේ හැටියට මේක ඒක අභිඥාවක් ලෙස සැලකනවාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි උන්වහන්සේට හැකියාව තිබුණා කියලා කතා කරලා කියනවා. ඉතින් ඒ නිසා ඒකේ හැටියට ධ්‍යාන උන්වහන්සේ කියන පැහැදිලිව ධ්‍යාන තිබුණ නැහැ කියලා. ධ්‍යාන උපදවා ගන්නට කලින් එක එක විශ්මිත දේවල් සිදු කිරීමේ වීමේ හැකියාවක් සමහර සත්වයන්, හැමෝටම නෙවෙයි, සමහර සත්වයන්ට තියෙන්න පුළුවන් ඔවුන්ගේ සසර හුරුත් එක්ක.
තරසනේ මම ඒක
ඉස්සරහට සම්මා සම්මාසිකේ දැන් කරලා තියෙන මේ වැඩසටහන් කරපුවම ඇහුවා. ඒක නිසා අහලා මට මේගේ බලවත් නැති වෙන්න කලින් යන්න පුළුවන් කියලා හිතනවා. අල්ලඩ වැඩි නිසා සම්මාසික ටිකක් අර මේ භාවනාවේදී ධ්‍යාන ඒ කසින මණ්ඩලයේ මේ ඉපදේ
පටිභාග නිමිත්ත නැතිව අපහසු. ඔව් ඉතින් ඔක වෙනවා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත නැති වෙන්නට පුළුවන් නීවරණ ඉපදීම නිසාත් කෘත්‍ය පසුත වීම නිසාත්. ඒ කියන්නේ බොහෝට කාර්ය බහුල වෙනකොට. භාවනාය දෙන්න බැරි නිසා සහ ගොඩාක් වැඩේ දෙනකොට. ඒක ආරයන් වහන්සේලාට පවා යට ආරයන් වහන්සේලාට ධානයේ පිරිහෙන්නට පුළුවන් කෘත්‍ය පසුත වීම නිසා. ඒ නිසා ඒක දැන් කොහොමද වැඩ කටයුතු අඩු කරගෙන තියෙන්නේ කොහොමද?
අද සමහරවිට උදේ වෙන සමුදාන හතර මිනිත් දවල් ගන්න උදේ ගන්නදී ඉතින් අනේ එහෙම ආවහම එහෙමත් කරන්නේ සයින්වස සම්දාස මේ අපි කරන ගාන පින් කුසල් ඒව උමනා වෙනවද මේ භාවනා වැඩින්න
ඔය එහෙම
භාවනා වැඩිනකොට උඟාක් දහන කටයුතු එහෙම එනවා සම්මාස
ඔය ඉතින් පොඩ්ඩක් බැලන්ස් එක තියාගන්න වෙනවා දැන් උදා උපකාරයක් තියෙනවා පිනෙන් එහෙම උපකාරයක් තිබුණා කියලා දිගටම දාන ආදී කටයුතු කරොත් එහෙම භාවනා කරගන්න බැරුව. ඉතින් තමයි බැලන්ස් එකක් හදාගන්නට. දානය භාවනාවට උපකාරකයි කිසිම කතාවක් නැහැ. නමුත් එහෙම උපකාර වුණා කියලා තමන්ගේ වෙලාව අධික හදාගත්තේ නැත්නම් තමන් භාවනාවෙන් පිරියන. ඒක වළක්වන්නත් බෑ. ඉතින් ඒ නිසා බැලන්ස් එක හදාගන්න වෙනවා. තමන් භාවනාවට කාලය දෙන්නට වෙනවා. දැන් මේ අඩිය කාමාරේ කසින මණ්ඩලය දැන් තමන් ඉස්සලම මේ මාස දෙකක් විතර කාලේ හම්බ වෙයි දැන් නිවාඩු කාලේ තමන් හොඳට ඒ කසින මණ්ඩලයේ සමාධිය දියුණු කරලා පැයේ වගේ සෙෂන්ස් වැඩි කරන්න. හරිනේ හොඳ නිතර දිනපතා කරන්න. ඊට පස්සේ සති දෙකක් විතර වගේ හොඳට ආවෝ රීගේන් කරන්නට ඕනේ. රීගේන් කරනවා කියන්නේ ඒ හැකියාව නැවත මතු කරගන්නට ඕනේ. හොඳ ස්ථාවර මට්ටමකට එන්න ඕනේ. දැන් ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන්න ඒ වටේට යන්න එපා. මොකද ධානයේ සමාධිය ස්ථාවර නැති නිසා. හරිනේ පටිභාග නිමිත්තෙන් අර ධානා ප්‍රාප්ත වුණානේ අර්පණා ප්‍රාප්ත වුණානේ ඔබතු වෙන්නේ. ඒ කියන්නේ මේ ඒ දෙක එකතු වීම වුණානේ. දැන් ඒ මට්ටම තව තවත් වැඩි කරගන්න බොහෝ වෙලා ගත කරන්නට ඕනේ. මම නම් කියන්නේ මාසයක් විතර වගේ කාලයක් හොඳට සමාධිය ශක්තිමත් කරගන්න ආපහු. සමාධිය ශක්තිමත් කරගෙන ඊට පස්සේ ඒ පැය පුළුවන් නම් පැය කමාර පැය දෙක දක්වා වැඩි කරගන්නවට කාලෙ මදි හින්දා ඊට පස්සේ මේ ඒ කසින මණ්ඩලය ටික ටික ලොකු කරන්න අපි උපදෙස් දීලා තියෙන්නේ. පොඩ පොඩ ආපහු ලොකු කරන්න, පොඩි එකේ සමවදින්න, ලොකු එකේ සමවදින්න, ටික ක්‍රමානුකූලව අර අදිෂ්ඨාන කරගෙන ප්‍රමාණයේ හිතලා ඒක ටික ටික ලොකු වෙන අදිෂ්ඨාන කරගෙන අර මෑනියු කරගෙන ආසියාව දක්වා මේක ලොකු කරන්න. ඊට පස්සේ ආපහු ඒ පොඩි කසින මණ්ඩලස ලොකු වේවල නැවත නැවත සමවදින්න. ඒ විදිහට මාසයක් කසින මණ්ඩලයේ විශාල කරමින් සමවදින්න. විශාල කරනවා එතන වැඩිලා ඒකේ පැයක් විතර ඉන්නට ඕන. අද මේ වගේ කසින මණ්ඩල හිට පොඩි කසින මණ්ඩලයක අනිද්දා ටිකක් ලොකු කසින මණ්ඩලයක මේ වගේ එක එක කසින මණ්ඩල වල සමාධිය දියුණු කරා. ඉතින් මේ මාස දෙක ඇතුළතදී ඉස්සෙල්ලාම කසින මණ්ඩල ලොකු කරන්න යන්නේ නැතු ඔය තියෙන කසින මණ්ඩලේ ඔය තියෙන පටිභාග නිමිත්තේ හොඳට සමාධිය අඩී කාමාරේ පටිභාග නිමිත්තේ හොඳට සමාධිය දියුණු කරගෙන හපෞ ස්ථාවර වෙන්න අනාගතය වගේ හිතන්නේ නැතු. ඊට පස්සේ මේක පොඩ පොඩ ලොකු කරලා ඒවල සමවැදිලා මාසයක විතර කාලයක් ගත කරන්න දීර්ඝව ධ්‍යානෙට සමවැදීම සිද්ධ කරන්න. ඊට පස්සේ ඊළඟ සෙමෙස්ටර් එකේදී ඔබට ස්ථාවර මේ මාස දෙක හොඳ ස්ථාවර භාවයක් ඇති කරගෙන ආපහු ශක්තිය ඇති කරගන්න පුළුවන් වුණොත් ඊළඟට ප්‍රත්‍යවේක්ෂාවාදී වශී භාවයක් ඇති කරගන්න අපිට යන්න පුළුවන්.
සේපෝ කසිනේ වඩලා කියන දේ වගේ ගුරුවරයෙක්ටදී අර දිගින් දිගට කතා කරලා එහෙම දිගට ගියේ නැහැ. මේ සේපෝ සුදු කසින වඩලේ මට බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් තරම් තිබ්බා. සාමාන්‍යයෙන් කසින ගොඩක් වඩන්න ඕනද කෙනෙක් කියනවා.
ඒ කියන්නේ කසින ගොඩක් කියලා
කියන්නේ කසින මණ්ඩල නිල කසිනේ හටවි කසිනේ
නෑ එක කසිනේ වුණත් වැඩුවම ඇති විදර්ශනාවට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් භාවනා වැඩෙනකොට මගෙත් එක්ක භාවනා කරොත් මම අනිත් කසින ටිකත් වැඩවනවා. මොකද ඒක මේ පාඩුවක් නෙවෙයි.
ඈ ආසලසන් සම්මාස එතකොට ඇත්තටම මේ පටවිකසනේ වැඩුව කෙනෙක්ට නිල කසින
ලේසියෙන් පහසුවෙන් පුළුවන්. ආය කසින මණ්ඩල හදා දින්න ඕනේ නැහැ. හිතෙන්ම අර කසින ගන්න පුළුවන්. පටිභාග නිමිත්ත අරගෙන ඒකෙම ධානය උපදවන්න. ඒ ඔක්කොම නමේම කරගත හැකි ඊට පස්සේ. හරිනේ ඊට පස්සේ ඊළඟට ඉහළ ධානය වලටත් හරියට යා ගන්න පුළුවන් හරියට කරගත්තොත් ඔබ. හරිනේ. දැම්ම ඒ කසිනේ අනිත් නිල කසිනේ දැම්ම උනත් ඔබට අරගෙන කරන්න පුළුවන්. එතකොට ඉතින් පටවි එකේ ප්‍රථම ධානයයි නිල එකේ ප්‍රථම ධානයයි ඕදාත එකේ ප්‍රථම ධාන ටික ඔක්කොමගෙම ගන්න පුළුවන්. ඉතින් ඒකයි දැන් කන්ෆියුස් කරගන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ පටවි කසිනේම හොඳටම ස්ථාවර කරගන්නකෝ. දැන් ඔබට ඒ හැකියාව තියෙන නිසා ඕන වෙලාවක අර කසින ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දැන් මේ කසිනේ හොඳට සමාධිමත් කරගෙන වැඩි ගේම ටයිම් ටේබල් එක හදාගන්න. ටයිම් ටේබල් එක හදාගෙන මේ සමාධිය ගොඩ තව ශක්තිමත් කරගන්න බලන්න, නැති කරගන්න නැතුව. ඒ නිසා පොඩ්ඩක් ඉතින් මට කියන්න වෙනවා, රෑ නිදි මරණ වගේ කටයුතු කරොත් නම් ඉතින් ඔක ටිකක් පිරිහෙයි. මට කියන්න වෙනවා. ඒක නිකන් අර කැඳයි රවුලයි දෙකම බෑනේ දෙන්නේ. කැඳයි රවුලයි දෙකම බෑනේ. ඉතින් පුළුවන්, ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන්. බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි ඉතින් මහා පුරුෂ බව. ඒ කියන්නේ නිදි පැයකමාරක් නිදි අරගෙන ඉතින් බලන්න උන්වහන්සේට පවෝදා ධ්‍යානයට සමාදින. ඒ තමයි ඉතින් ඒ භාවිත හිතේ හැටි. අපිට උනත් නිදි මරුවාට පස්සේ පවෝදා අමාරුයි. ඒතර උන්වහන්සේලේමනේ උන්වහන්සේ පැයකමාරයි සතපෙන්නේ, පැයක විනාඩි 20යි පවෝදා සමාධියට සමාද. පවෝදා යමක මහා ප්‍රාතිහාරය පාන්න පුළුවන් ඕන්න. ඒතර ඒ තමයි ඒ මට්ටමක් ඉතින් අපිට අමාරුයිනේ. ඒතර ඒ නිසා අපි අපේ ธรรม මේවා කරගෙන මන් දන්නේ එන ඔක්කොම දාන බාර අරගෙන කරනවා නම් ඉතින් ඔය 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 සිතේ තියේ ඉදිකට ඉදිරියට යන්න අමාරු වෙයි. ඒ කියන තමන් පොඩ්ඩක් මං කියන්නේ දාන කරන්න එපා කියන එක නෙමෙයි, ඒවා බැලන්ස් කරගෙන කරන්න වෙනවා. ඒක තමයි නිපක ප්‍රඥාව. දැන් කළ යුත්තේ මොකද්ද? මගේ පටිභාග නිමිත්ත ලැබිච්ච කෙනෙක්, පටිභාග නිමිත්තක් ලැබිච්ච කෙනෙක් දානයක් නිසා පටිභාග නිමිත්ත නැති කරගන්නවා නම් ඉතින් ඒක ඉතින් අපරාධයක් ඒක. ඒ චක්‍රවර්ති ගැබක් ලෙසන රක්ෂා කරන්න කියති. ඉතින් මං කියන්නේ නැහැ ගිහි ගෙදර වාසය කරන නිසා සියලු කටයුතු වලින් බැහැරණේ කරන්න බැහැව කට්ටියට. භික්ෂුන් වහන්සේ කරනවත් වත්පිළිවෙත් ආදී කරන සමාජයක වත්පිළිවෙත් වලින් පවා විවේකයක් ගන්න පුළුවන් පැත්තකට ගිහිල්ලා, කැලේකට ගිහිල්ලා තරුණ සමාධිය ඇති වෙනකොට. ඒක රක්ෂා කරගන්න. ඒක ස්ථාවර කරන් තමයි එන්නේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ස්ථාවර කරගන්න ඕනේ දැන්. ස්ථාවර කරගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ ප්‍රථම ධානයේ වශී භාවයටත් පත් කරගෙන ද්විතීයික ධානයටත් උත්සාහ කරලා ඒක ස්ථාවර කරගත්තම හොඳ පදන මත. ඊට පස්සේ පොඩ්ඩක් ධාන වෙන වෙන කටයුතු වල නියුරනාට එච්චර ගැටලුවක් නැහැ. Tamanට තේරෙනවා කොහොමද ඒක බැලන්ස් කරගන්නේ කියලා. මේ අලුත්ම වෙලාවේ ඒක වශී කරගන්න නැතුව අරක උනාම ඉතින් ඔය වැඩේ වෙනවා. ඉතින් ඔක දිගටම ඒ කියන්නේ Taman ඉන්නවා නම් එනේන ඔක්කොම බාර ගන්නවා කියලා මගේ උපදේශුත් එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි. මොකද හේතුව මේ ඒක අර ඉතින් හැමදාම ඔය මට්ටමේ තමයි ඉන්නේ. මගෙන් උපකාරයක් නැහැ ඒකට. මම මොනව කරන්නේ? ඒක තමන්නේ තීරණය කරන්නේ. නෑ දිනු කරගන්න ඕනේ නෙවෙයි, දිනු කරගන්න. තමන්ගේ කැමැත්ත එච්චරයි. ඒක තමන් ධානය ටික බාර ගන්න ඕනේ. ඉතින් බාර අරගෙන කරන්න. ඉතින් ඒක එතකොට ඉතින් ඔය වැඩේම තමයි වෙන්නේ. ඉතින් මම මෙතන 10 වාරක් කිව්වා කියලා ආය සමාධිය හැදෙන්නේ නැහැ තමන්ගේ. තමන් වැඩිපුර භාවනා කරොත් තමන්ගේ සමාධිය හැදේ. දැනට හොඳට කරලා තියෙනවා, සාර්ථකයි. හැබැයි මේ ලැබිච්ච සාර්ථකත්වය නිකන් ඉසි කර ගැනීමත් තමයි කරන්නේ. ධානය අවතක්සේරු කිරීමක් නෙමෙයි මම මේ කරන්නේ. ඉතින් බලන්න ඒක සාමාන්‍යයෙන් කිව්වොත් ඕනම ගුරුවරයෙක් කියයි. ඕනම දැන් මම භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා එමුත් එම සාමාන්‍යයෙන් බැනුම් අහනවා. ඒ බණින්නේ හොඳට නැතු නිකර නෙවෙයි. පටිභාග නිමිත්ත ලැබිච්ච කෙනෙක් මේ එදි වෙනකන් දාන සංවිධානය කරලා ඊට පස්සේ පටිභාග නිමිත්ත සම්බන්ධින මාර්ගේ මොනවද කරන්නේ? මොනවද උපදෙස් දෙන්නේ අපි ගුරුවරයෙක් වශයෙන්? මොනවද කියන්න දෙයක් නැහැ. ඒ තමන්ට දරන්න බැරි නම් ඇඟට ඒ දරන්න බැරි සීමාව පැන්න ගමන් නිමිත්ත නැති වෙනවා. ඉතින් ඒක අහන්න දෙයක ආර්යයන් වහන්සේට පව නැති වෙනවා. ඉතින් කවර කතාවද අනිත් පිටගෙන? හොඳයි.
මොකද සාදේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මම ඉස්සර ඔය මේ ආනාපාන සතිය ගොඩාක් එක දිගට වැඩුවා. ඒක සනසර මේ අර මහත්මිය නුවරසමට ඒකට චුට්ටක් කතා කරන්න හිතුවේ. සම්මාංශ එතකොට අර මම අර දැන් හොඳට මේ පේන්න ගන්නවා මගේ අර හුස්ම රටන එක. ඒකට අනිත් අයගෙත් එහෙම පේන්න ගන්නවා. මේ දැන් සනසිත ඒ වගේ අනිත් අයගෙත් මේ බලන්න පුළුවන් ශක්තිය
ඒ කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ දැකීමක් නෙමෙයි ඒක අනුමාන වශයෙන් වැටහෙන්නේ. අනිත් හුස්ම ගන්න එක නම් හෙන් දැකලා තේරෙනවා. ඒක අනුමාන වශයෙන් වැටහෙන්නේ. අනුන්ගේ හුස්මත් බලන්න ඕනේ සතිපට්ඨානෙ ඒක අනුමාන වශයෙන් බලන්නේ. අනුන්ගේ හිතත් බලනවා සතිපට්ඨානෙ ඒක අනුමාන වශයෙන්. ඒ කියන්නේ දිබ්බ චක්කුවේ පරිචිත්ත විඥාණයෙන් වැටෙනවා වගේ වැටහෙන්නේ. ඒක අනුමාන වශයෙන් තියෙන එකක් එතන.
දැන්
වෙලා විතරයි. ඔක අහන්න. මොකද බුදු වන්දින නැහැ කියලා?
අතීතයේ
රහතන් වහන්සේලා තමන්ගේ පූර්ව භවයන් වල පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේලාට බුද්ධ පූජා පවත්වලා ආලෝක පූජා ආදී පවත්වලා ඒ පූජාවන් පවත්වලා තමයි පින රැස් කරලා අපේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින් රැස් කරගත්තේ. ආහාර පූජාවක් කරාද කියන එක ගැන මම ත්‍රිපිටකයේ අහලා නැහැ. පිරිනම් පා බුදුරණන් අසිට මම එහෙම එකක් දැකලා නැහැ. නමුත් ඒකෙන් ඒ තියනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මොකද දානය කියන එකේ අර්ථය තමයි තමන් සන්තක දෙයක් වෙන කෙනෙකුෙන් පරිත්‍යාග කිරීම. ඒ පරිත්‍යාගයේ ලක්වන කෙනා ජීවමානද දිවත් වෙනවද නැද්ද කියන එක ධානයේ අංගයක් නෙවෙයි, දානයේ අංගයක් නෙවෙයි තේරවාදයට අනුව. ඒ නිසා තමන් සන්තක දෙයක් වෙන කෙනෙකුෙන් පරිත්‍යාග කරා නම් දානය සම්පූර්ණයි. ඒක තමයි තේරවාදයේ නිර්වචනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනමම් පෑවත් ජීවත් වෙලා හිටියත් අපිට මල් පූජ කරන්න පුළුවන් නම්, පහන් පූජ කරන්න පුළුවන් නම්, සුවඳ දුම් පූජ කරන්න පුළුවන් නම්, වන්දනා කරන්න පුළුවන් නම්, ඒකෙන් පින් රැස් වෙන එක ගැන වාදයක් නැහෙනේ. තායිලන්තේ එහෙම නැහැ. තායිලන්තේ පහන් පූජ කරනවා. තායිලන්තේ මොනවද මේ ඉටිපන්දම් පූජ කරනවා. තායිලන්තේ මල් පහන් පූජ කරනවා. ඒක එහෙම පූජන කරනවා කියලා එකක් නැහැ. ඉතින් සමහරට ආහාර පූජා මට මතක නෑ එහෙම කරනවා. සාමාන්‍ය බුරුමෙනම් කරනවා. තායිලන්තේ කරනවා මම දන්නේ. බුරුමෙනම් කරනවා ඉතින් ආහාර පූජාව. පළතුරු පූජාවක් කරනවා විශේෂයෙන්. අපේ වගේ මේ කිරි ආහාර පූජා ඒ වගේ සංස්කෘති අඩුයි. ඒවා කරන්නේ. නමුත් බුරුමෙනම් පළතුරු වට්ටියක් පූජා කරනවා බුදුරණන් ආසට. ඉතින් මේ ඒක ඒ සම්ප්‍රදායේ තියෙන එකක්. ඉතින් මේ විදිහට ඒ රටවල තියෙන හැදිච්ච සම අපේ දැන් කිරි ආහාර පූජා නේද? ඒ වගේ විශේෂ දේවල් දිතිස් ව්‍යංජන පූජා අපේ රජවරුපවා කරපුවා නේද? දළදා වහන්සේට පූජා කරලා තියෙනවා. ඉතින් ඒවා මේ ඒ දාන සියල්ලක්ම වළංගුයි. ඒ දාන සියල්ලක්ම වළංගුයි. ඒක කියන්නේ දානය කියලා කියන්නේ අංග දෙකකින් සම්පූර්ණ ප්‍රාණඝාතය වගේ නෙවෙයි. දානයේ අංග දෙකකින් සම්පූර්ණයි. තමන් සන්තක දෙයක් වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීමෙන් දානය සම්පූර්ණයි. ඉතින් තමන් සන්තක ප්‍රණීත වස්තුවක් බුදුරයන් වහන්සේ උදෙසා පරිත්‍යාග කරාම දානය සම්පූර්ණ වෙනවා. ඒ බුද්ධ පූජාව මහත්ඵලයි.
මගේ ආපු අත්දැකීම තමයි මේ පටිභාගයේ නිමිත්ත ක්‍රමයෙන් ඉදිරියට ඇවි දීප්තිමත් ගම්පාට පසුබිමේ සෙලින් සෙලින් පැතිරි අර්පණා වී තීව්‍ර අරුණුවන් කස්මිය පැතිරුණා. ඊට පස්සේ ඒකාග්‍රතාවයට පැමිණියා. ඒකාග්‍රතාවයෙන් පිටතට පැමිණෙන විට මිනිත්තු 30ක් ගත වෙලා තිබුණා. එතකොට මේ විදිහටයි මම ධානාගේ ප්‍රත්‍යක්ෂණය කරේ. විතක්කය පටිභාග නිමිත්ත සෙමින් පැමිණීම, විචාරකය පටිභාග නිමිත්ත ක්‍රමයෙන් පැතිරී යාම සහ තීව්‍ර අරුණුවන් කසින නිමිත්තේම සිත පිහිටීම, ප්‍රීතිය සෞම්‍ය සොම්නස් බවක් දැනීම, සුඛය සුවදායි බව, ඒකාග්‍රතාවේ සංසුන් ඒකාග්‍රතාවේ විය. ඒකාග්‍රතාවයෙන් පිටතට පැමිණියද ඇස් පියාගත් කල අරුමුවන් පැහැයවිය ඇස් හැර සිටින විට සොම්නස් සම්සුන් ප්‍රසන්න බව විය.
හරි. ඒ ඒ ධානාංග ප්‍රත්‍යවේක්ෂාව නැවත නැවත කරාද? ඔව්. ඒ කියන්නේ අපි දැන් විතක්කේ කියන්නේ අරමුණට නැගින බව, නැත්නම් අරමුණේ නැගලා ඉන්න බව, හරිනේ. ඊට පස්සේ විචාරය කියලා කියන්නේ අරමුණේ හිත පැතිරිලා තියෙන බව, හරිනේ. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ ඒකේ අර සතුටු වෙන ගතිය, හරිනේ. සෞම්‍ය බවක් ලෙස ඔබතුමී කියන්නේ තේ කියලා මම හිතනවා. ඒකේ සතුටු වෙන අර ඒකේ උද්‍යෝගමත් බවට පත් වෙන ගතියක් තියෙනවා. ඒකේ සතුටු වෙන ගතිය, සුවදායි බවක්, ආස්වාද කරන බවක් සුකේ තියෙනවා. ඒකාග්‍රතාවය සංසිඳිලා හොඳට සිත එකඟ වෙලා තියෙනවා. මේ පහ කැඩිලා පේනවද පහක් ලෙස? අංග පහක් ලෙස වැටහෙනවද? පටිභාග නිමිත්තට අමතරවනේ වැටෙන්නේ මේ පහ. මේ පහ පටිභාග නිමිත්තෙහි නිමත්තත් එක කටයුතු කිරීමක් නේ. හරි. එතකොට මේ පහ වඩනකොට සමහර ඒවා ඕලාරිකයි, සමහර ඒවා සියුම් ලෙස වැටුණාද, නැත්නම් එකම වගේම වැටුණේ? හරි. හරි. කමක් නැහැ.
සමහර වෙලාවට මේ කුද්ධිය, සමහර වෙලාවට පැය
මේ ඒ වගේ අදිෂ්ඨාන කරලා එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වෙනසක් නෑ. වෙනසක් වෙනවා කියලා මම එහෙම නෙමෙයි. මගේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ධානාංග ටික ධානයෙන් නැගී සිටලා තමයි ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ ධානාංග අතර ඕලාරික සියුම් කියලා වෙනසක් හිතර දැනුණාද මොකක් හරි? මේවා ඕලාරිකයි, මේවා සියුම් කියලා? නෑ නේ. කමක් නෑ. හරි. ඊට පස්සේ අපිට මොකද්ද මේ අදිෂ්ඨාන වශීතාවය කොහොමද උනේ? අපි අර විනාඩි පොඩ්ඩ කරපු එක කරාද ඒක? ප්‍රත්‍යක්ෂාව. එතකොට මේ අංග පහ හොඳට කැඩිලා පේනවද දැන්? හොඳට වැටහෙනවද? පහක් ලේන්න ගියා. හරි. හරි. දැන් එහෙමනම් ඒ අංග පහ ප්‍රත්‍යක්ෂාව තවත් දිගටම කරගෙන යන්න වෙනවා. හරිනේ. පැය භාගි සෙෂන්ස් අරගෙන නැගිටලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන. ඒතර ප්‍රත්‍යවේක්ෂා කරගෙන යනකොට දැන් වෙන වෙනමනේ අංග පහ බැලුවේ. හරිනේ. වෙන වෙනම බැලුවානේ. දැන් පුළුවන්ද විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා අර යම් කිසි මධ්‍යම වේගයකින් මෙනෙහි කරගෙන යන්න? හරිනේ. ඒ විදිහට නොනවත්වා දැන් ධානයේ පැය භාගයක් විතර ඉඳලා ඒ ධානයෙන් නැගී සිටලා, හරිනේ, ධානයෙන් නැගී සිටලා මේ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ඒවා දැන් තේරුම් ගන්න තියෙනවානේ. ඒවා මාරුවේ මාරුවට අපි කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ කියලා මෙනෙහි කරන්නේ. ඒ විදිහට විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍ර මේ විදිහට දිගට මේක කරගෙන යන්න. හරිනේ. විනාඩි 10ක් 15ක් විතර වගේ මේක දිගට කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට හොඳ ඊට පස්සේ ආපහු ධ්‍යානයට සමවදින්. හරිනේ. ආපහුට දැමන සමවදින්. ආය නැගී සිටලා ආය මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕනේ. හරිනේ. ඔහොම දිගට ඒ ධානයේ පැය භාගෙ වගේ සමවැදීදී නැගී සිට ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරන්නට ඕනේ. හරිනේ. ඊළඟ මේ මාස දෙකේ කරන්න ඕන වැඩ ටික මම කියන්නම්. පැහැදිලිද? ආගන්න උදට. එතකොට ඒ පැය භාගයක් විතර ධාන ප්‍රත්‍යවේක්ෂා කලින් කලට පැය 4-5 ධානයට සමවැදීමකුත් කරන්නට ඕනේ. හරිනේ. පැය භාගය අදිෂ්ඨාන කරන්නේ නැතුව හොඳට සම පැය භාගය අදිෂ්ඨාන කර නැගිටිනකොට පැය භාගෙම නැගිට්ටද? හරි. අපි එහෙමනම් අපි පැය භාගයෙන් නැගිට්ටනම් ඒ දැන් කොටස් තුනක් ඔබතුමිය කරන්න ඕනේ මේකේ. කොටස් තුනක්. හරිනේ. පළවෙනි එක තමයි කලින් කලට ධානයට සමවදීලා ටිකක් අර පැය 4-5 සෙෂන්ස් ගන්නට ඕනේ කලින් කලට. හැමතිස්සෙම නැතුණත් කලින් කලට ගන්නට ඕනේ. පැහැදිලිද? හරිනේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි පැය භාගයට සමවැදිලා පැය භාගයෙන් නැගී සිටිලා, හරිනේ, පැය භාගයෙන් නැගී සිටිලා ධානාංග ප්‍රත්‍යවේක්ෂාව කරන්නට ඕනේ. ওই විදිහට නවත නැවත ඒක දිගටම කරගෙන යන්නේ නැහැ. විනාඩි 10ක් විතර කරලා ආපහු ධානයට සමවදිනවා. ආපහු විනාඩි 10ක් විතර ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරනවා නැවත නැවත. හරිනේ. එතකොට ධානයට සමවදිනවා, ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරනවා. ධානයට සමවදිනවා, විනාඩි කීපයක් ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ විදිහට මේ දෙක මාරුවෙන් මාරුවට කරගෙන යනවා. හරිනේ. පැහැදිලිනේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි දැන් විනාඩි 30කට සමවදිනවා. ඊට පස්සේ මේ වෙලාවේ ප්‍රත්‍යවේක්ෂා කිරීම ඕනනම් ධානය මෙහෙම කරන්න. ධානයකට සමවැදුනා ප්‍රත්‍යවේක්ෂා කරා. ඊට පස්සේ අදිෂ්ඨාන කරගන්නවා විනාඩි 25කට මං සමවදිනවා කියලා. පැහැදිලිද? විනාඩි 25කට සමවදිනවා කියලා හිතෙන් අදිෂ්ඨාන බයොලොජිකල් ක්ලොක් එක අදිෂ්ඨාන මෙයා කරලා 25න් සමවදින නැගිටලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. හරිද? ඊට පස්සේ විනාඩි 20 ප්‍රත්‍යවේක්ෂා කරනවා ඊට පස්සේ. පැහැදිලිද? ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා කාලයක් ටිකක් අඩු කරගන්න. විනාඩි 20 15ක්ම කරන්න ඕනේ. විනාඩි 5කට වගේ අඩු කරන්න ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂා වාරය. ඊට පස්සේ ආපහු විනාඩි 15කට සමවදිනවා නැගිටිනවා. ඔහොම ඕකත් විනාඩිය දක්වා ගේන්න හිමින්. හරිනේ? එතකොට දැන් 30න් හරියට නැගිට්ටා නම් 25නොත් නැගින්න පුළුවන් වෙයි දැන්. හරිනේ? 25 නැග ඒක බැරි වුණා කියලා worry වෙන්න එපා. අපිට මාස දෙක කාලයක් තියෙනවනේ. බැරි වුණා තවත් කාලයක් අපි අරගන්නවා. ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් Taman feel කියන්නේ Taman safe zone එකේ ඉන්නේ. හරිනේ? Taman safe zone එකේ අర్పණා પ્રાપ્ત වෙලා ඉන්නේ. දැන් අපිට තියෙන මේ වශී භාවය ඇති කරගන්න. ඒකට කාලයක් යන්න පුළුවන් සමහර අය. කාලයක් යන්නට පුළුවන්. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් Taman මේ ධාන සුඛයත් අත් විඳිමින් Taman දිගින් දිගට ධාන සමවදිනවා. විනාඩි 30ක් සමවදිනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. විනාඩි 25ක් සමවදිනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. 20ක් සමවදිනවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒක පීඩාවක් වගේ නේද? ඒක හරියට කෙරෙන්නේ නැත්තම්, ඒක කෙරෙන්නේ නැත්තම් හරිනේ? පැය භාගයයි ප්‍රත්‍යවේක්ෂාවයි. පැය භාගයයි ප්‍රත්‍යවේක්ෂාවයි දිගටම කරන් යන්න. ඊට අමතරව විනාඩි 30කට සමවදිනවා, 25කට සමවදිනවා, 20කට සමවදිනවා, 15කට සමවදිනවා කියලා. පුළුවන් නම් ඒකයි ප්‍රත්‍යවේක්ෂා එකට යන්න. ඒතකොට ලේසි වැඩි. යන්න පුළුවන් නම් ඒක එකට යන්න. එහෙම විනාඩිය දක්වා මේක අඩු කරන්න. විනාඩිය දක්වා අඩු කරගන්න. හරිනේ? ඒ විදිහට ධානයට නිතර නිතර සමවැදීමයි විනාඩි අඩු කිරීමයි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම. ප්‍රත්‍යවේක්ෂා කරනකොට දැන් ධානාංග පැහැදිලි නිසා හිමින් කරන්න එපා. ඉතා වේගෙන් කරන්නත් එපා. කරනකොට ප්‍රත්‍ය ධානාංගයක් මගහැරුණා කියලා නවත්තන්නත් එපා. ප්‍රශ්නයක් නැහැ. ඥාන විප්‍රයුක්තව ප්‍රත්‍යවේක්ෂාව ගියාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රත්‍යවේක්ෂාව සිද්ධයි. හරිනේ? ඒතර ඒ නිසා විතක්කය, ਵਿਚාරයේ වේගයක් ඇති කරන සාමාන්‍ය මධ්‍යම වේගයකින් ඒක නවත්තන්න තු. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය, විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒක එහෙම යනකොට ඉබේ වේගය වැඩි වෙයි. ඒක වැඩි වෙහෙදෙන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් හොඳට ප්‍රත්‍යවේක්ෂා වෙනවා වගේ වැටෙයි. කමක් නැහැ. ඒක හොඳයි. හරිනේ? එහෙම යනකොට ඔය අතර ඕක නැවත නැවත කරගෙන යනකොට තමන්ට තමන්ගේ සිතට සමහර ධානාංග ටිකක් ඕලාරිකව වැටෙන්න පටන් ගනී. දැන් මේක තුනයි. හරි මේක වැටෙන්න පටන් ගනී. ඒක වැටෙන්න දෙන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. Tamanne din pratyavekshawa karana eka. හරිනේ? ඒක වැටේ. ඊට අමතරව මේකට අමතරව පැහැදිලි මේ කීපක. ධානයට දීර්ඝව සමවදිනවා. ඕන වීඩියෝ එක නැවත බලා ගන්න. ඒතර පෙරෙන් වීඩියෝ ධානය නැවත සමවදිනවා දීර්ඝව. විටින් විට කලින් කරට පය භාගය සමවදින නැගී සිටලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඕනනම් මේ පය භාගෙම පොඩ පොඩ ග්‍රැජුවලි අඩු කරනවා. එහෙම නැත්නම් වෙනම ග්‍රැජුවලි අඩු කරන සෙෂන් එක වෙනම සිද්ධ කරනවා තමයි. හරිනේ? මේ ඔක්කොම සිද්ධ කරනකොට ප්‍රත්‍යවේක්ෂා සිද්ධ කරන යනකොට Taman ඊට අමතරව කරන්නට ඕනේ දේ තමයි මේ විතර්කය කියන ධානාංගය. විතර්කය කියන ධානාංගයයි විචාරය කියන ධානාංගයයි දෙක පිළිබඳව තමන් මානසිකාරයක් යෙදෙන්නට ඕනේ. මේක නැවත වීඩියෝ එකේ ප්ලේ වෙනකොට බලාගන්න අප්ලෝඩ් කරාට පස්සේ මේ විතරකයේ කියන එක තමයි මෑනියෝ මේක අරමුණට නගින ස්වභාවයනේ. අරමුණට යන ගතියනේ නැත්නම් අරමුණ අදින ගතියනේ. මේ අරමුණට යන අරමුණට නගින ස්වභාවය තමන්ගේ సంతානෙහි මේ ගතියම තමයි සාමාන්‍යයෙන් අනිත් ලෝකයේ ඔබ සමාධි උපදවන්නට කලින් ඔබ අර්පණා પ્રાપ્ત වෙන්න කලින් ඔබගේ සිතෙහි කාමසිතුවිලි තිබුණා නම් පුද්ගලයන් කෙරෙහි වස්තුන් කෙරෙහි එක එක දේවල් plan කරා නම් fantasies හිතුවා නම් මේ හැම එකටම විතර්කයේ තමයි උපකාරය. මේ විතර්කයෙන් තමයි හිතුවේ අපි. ඔය ධානයේට participage නිමිත්තට නැංග විතර්කයේම තමයි වෙන පැතිවලට ගිහලා හිතන්නේ අපි. ආසවලා ලස්සනයි, අසවලා හොඳයි, අන්න අහවලා මගේ පුතා දැන් මෙයා වෙනවා. ඒක ඔක්කොම කාම ලෝකයේ සිතුවිලිනේ. මට මෙච්චර වාහනයක් තියෙනවා, මෙච්චර සමම් මෙහෙම හොයන්නට ඕනේ. මෙන්න මේ වගේ ඒ සිතිවිලි, ඒ විතරකයෙන් තමයි එක එක අරමුණුට නංවන්නේ. ඒ නැංවීමම දැන් කරලා තියෙන්නේ ඔබතුමිය පටිභාග නිමිත්තට. ඒ වගේම ਵਿਚාරයෙන් හිතනවා අපි. පිරිමල් විතරකයෙන් හිතනකොට ਵਿਚාරයෙන් ආ මෙහෙම වෙනවා කියලා ඒ අරමුණ දැන් උදාහරණයකට මෙයාගේ තියෙන තොරතුරු හිතනවා. පුද්ගලයෙක් ලස්සනයි, කෙනෙක් හොඳ කෙනෙක්. දරුවා ගැන හිතනවා හොඳට ඒ වගේ. වස්තුව ගැන ඒ කියන්නේ හොඳට හිතලා මගේ හොඳ මේකක් තියෙනවා කියලා ඒ වස්තුවේ වටිනාකම් ගැන හිතනවා. එතකොට හොඳට අර ධානයේ පිරිමැදිනවා වගේ වස්තුවත් යම් ක්‍රමයකට පිරිමැදිනවා. මේ විතක්ක ਵਿਚාර දෙන්න මුල් කරගෙන තමයි අපි මේ කාම ලෝකේ හැසිරෙන්නේ. කාම ලෝකේ හැසිරෙන්නේ. එතන හොඳට උපකල්පනය කරන්න තමන්ගේ පූර්ව අත්දැකීමක් ගැන හිතලා හෝ වෙන අයගේ තොරතුරු හිතලා මේ විතක්ක ਵਿਚාර දෙන්න නිසා තමයි මේ කාම ලෝකේ මේ විතක්ක ਵਿਚාර දෙන්නම තමයි දැන් මම තමන් මේ ධානයේට නැගී සිටීමටයි ධානයේ පටිභාග නිමිති සමාන පටිභාග නිමිත්‍ර නැගී සිටීමටයි පටිභාග නිමිත්‍ පිරිමැදීම යොදාගෙන තියෙන්නේ මේ දෙන්නගේ සමානකම් දෙක කාම විතරක ਵਿਚාර වගේම තමයි මේ කුසල විතක්ක ਵਿਚාර දෙක මේකේ තියෙන්නේ අරමුණ වෙනස් වෙලා ආධ්‍යාසය වෙනස් සම්පූර්ණ වෙනස් දෙක නමුත් සමානකමක් තියෙනවා මේ දෙන්නගෙම ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙන්න ක්ලේශයන්ට හිත කරයි කිට්ටුයි ක්ලේශයන්ට කිට්ටුයි මේ දෙන්න ඒ අකුසල සිත්තල ප්‍රීතිය තිබිච්ච බවයි මේකෙත් ප්‍රීතිය තියෙන නමුත් ඒ ප්‍රීතියට පවා ඔක්කොට මුල් වෙලා තියෙන විතක්ක ਵਿਚාර දෙන්න මේ විතක්ක ਵਿਚාරයෙන් හිතන නිසා ඒව ගැන මෙනෙහි කරන නිසා තමයි මේ කාම ලෝකේ අපි ගැලිලා ඉන්නේ එනිසා මේ ඔබ මෙනෙහි කරන ධානාංග අතර දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා පොඩ්ඩක් සමානකම් තියෙනවා කාම ලෝකේ හැසිරෙන ඒ විතක් ඒ දෙන්න අතර ඒත් විතක් ਵਿਚාර දෙන්නේ මේ එකම ගති ස්වභාව දෙක තැන් දෙක නිසා වල් තේරෙන්න මෙනෙහි කරන්න නිකන් ඒ කියන්නේ නිකන් ඉන්නකොට අනිත් වෙලාවට මෙනෙහි කරන්නට ඕනේ ධානය ගැන හිතනකොට මේ දෙන්නම තමයි මේ ඩුප්ලිකේටර අනිත් පැත්තට යන්නේ ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙන්න කාමයට හිතයි කාමයට ළඟයි කාමයට ළඟයි ඒ බව මෙනෙහි කරන්නට ඕනේ පැහැදිලිද මම කියපුව එක විතක්ක ਵਿਚාර දෙන්නගේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ හරිනේ ඒ වගේ මේ විතක්ක ਵਿਚාර දෙන්නා නිකන් ඉන්නනට මෙනෙහි කරන්න මේ විතක්ක ਵਿਚාර දෙන්නා අනිත් දෙන්නට වඩා ඕලාරිකයි අරමුණට නගින්න පිරිමදිනවා කියන එකෙහි යම් කිසි ක්‍රියාමය ගතියක් තියෙනවා. ඒක නිකන් ඇක්ටිව් ගතියක් තියෙනවා. නගිනවා, පිරිමදිනවා කියන එක. ඒක මම මෙටෆිඩිකරේ කියන්නේ. ඒක නමුත් තමයි තේරෙන්නට ඕනේ. ඒක නිකන් ක්‍රියාශීලී බවක් තියෙනවා. ප්‍රීතියේ තියෙන පිනායන ගතිය, සුඛයේ තියෙන ආස්වාද ගතිය, සුවපත් භාවයේ ආස්වාදයේ විඳින ගතිය, ඒකාග්‍රතාවය. ඒකට වඩා මේක ටිකක් ඇක්ටිව් ගතිය. මේක ඕලාරිකයි. මේක ටිකක් හරි කාර්ය වැඩක් කරනවා මේ දෙන්න. ඒ නිසා අර සෞම්‍ය ගතිය වඩා මෙයා වෙනස් මං කියනකොට ඔබතුමිට දැන් තේරෙන්න ඕනේ මේ කියනකොට හරිනේ ඒ භවත් වෙනම මෙනෙහි කරන්න ඕලාරික භවත් වෙනම මෙනෙහි කරන්න ඒක ප්‍රත්‍යවේක්ෂාදි මෙනෙහි කරන්න යන්න එපා ඒක නිකන් ඉන්නකොට මෙනෙහි කරන්නට ඕනේ ධානයේ නේද හොඳ අධීක්ෂණයක් කරන්නට ඕනේ ඒ වගේම විතක්ක ਵਿਚාර දෙන ආදීනමේ මේවත් මෙනෙහි කරන්නට ඕනේ මේක තමයි ෆෝත් හතරවෙනි කටයුත්ත හරිනේ එතන විතක්ක ਵਿਚාර දෙන්නගේ ආදීනව සහ ඕලාරික භව වෙනම මෙනෙහි කරන්නට ඕනේ ඒක ගොඩාක් නෙමෙයි ඒකත් මෙනෙහි කරන්නට ඕනේ දවසේ යම් කොටසක්. ඒකත් මෙනෙහි කරමින් කලින් කරට ධානයට සමවදිමින් දීර්ඝ කාලීනව හොඳට සම්පහන්සනය ඇති කරගනිමින් පැය භාගයක් සමවදිලා නැගී සිටලා විතක්කෝ විතර්කය විචාරය ප්‍රීතිය සුඛය ඒකාගතාව කියලා එකම පිළිවෙලට නවත්තන්න නැතුව විනාඩි ගාණක් මෙනෙහි කිරීමත් ඩිටර්මින් කරලා විනාඩි 30 25 ආදී ලෙසට විනාඩිය දක්වා මේ ධානයේ අඩු කර ගැනීමක් කියන කටයුතු හතර ඔබට පැවරිලා තියෙනවා මේකට මාස දෙකක් ගන්න. හරිනේ? ඒ වෙනකොට ඔබතුමිය හරියට මේක සිද්ධ වුණොත් අර ප්‍රත්‍යවේක්ෂාවේදී විතක්කයයි ਵਿਚාරයයි දෙන්නා නිකන් අර සුදු මේකක ගල් කැට දෙකක් මතුවෙනවා වගේ ඕලාරික දෙන්නෙක් අනිත් තුන් දෙනා වෙනත් තුන් දෙනෙක් කියලා තේරෙන්න පටන් ගනී. නිකන් අර ස්මූත් සර්ෆස් එක බම්ප් එකක් වගේ දෙන වැටේ. සමහර විතර්කේ විතරක් වැටෙහි ඔබට කමක් නෑ. සමහර දෙකම වැටෙහි ප්‍රශ්නයක් නෑ. හරිනේ? එතකොට ඒ නිසා ඒක ඒ ප්‍රත්‍යවේක්ෂාවේ යනකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ දෙන්න වෙනස් අර දෙන්නට වඩා. ඒක ඔටෝ තේරෙන්න පටන් ගන්න. ඒ තේරෙන බව එනකන් යන්නට ඕනේ. හරිනේ? ওই විදිහට යනකොට ඒක තේරුණත් හදිස් වෙන්න එපා ඔය ටිකම කරන්න ඔය ටිකම කරන්න ඊළඟට අපි සමාපජ්ජන වශීතාවය කියලා එකක් තියෙනවා ඒකට හුරු කිරීම සිද්ධ කරනවා ඒකත් ඕන්නම් විටින් විට කරන්න පස්වෙනි අංගයේ ලෙස කමක් නැහැ ඒක දැම්ම පාස දෙකක් තියෙන ද කරාට කමක් නැහැ සමාපජ්ජන වශීතාවය කියලා කියන්නේ ඒක වෙනම එකක් ලෙස තමන් ඉන්නකොට ඒක වෙනම පුහුණුවක් ලෙස කරන්න තමන් ධානයට සමවදින්න ඕනේ කියලා සමවදින එක හදිස්සි කරගන්න බෑ හිත. ඒක ටිකක් ඒ කියන්නේ දඟලලා හදිස්සි වෙනවා කියලා එකක් නෙමෙයි. සමවදිනවා කියලා හොඳට සම ඒක වේගෙන් සමවදින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තමන් පටිභාග නිමිත සිහිපත් කරලා ඒකේ සමාධියත් වෙනකොට දැන් ඒක ඉබේන වෙන්නේ සමාධිමත් භාවයනේ. ඉබේන වෙන්නේ සමාධිමත් භාවයේ. ඒක ටිකක් දැන් කන්ට්‍රෝල් එකට ගන්නට ඕනේ. ඒක නිතර නිතර සමවදින්නට ඕනේ. නිතර නිතර තමන් සමවදිනවා. ඊට පස්සේ ඒක ඒක උදාහරණයකට ඉඳගෙන සමවදිනවා. හරිනේ? ඊට පස්සේ ධානයෙන් නැගී සිටිනවා. ඊට පස්සේ තමන් ආපහු සමවදිනවා. ආය නැගී සිටිනවා. ඩිටර්මිනේෂන් එක අවශ්‍ය නැහැ විනාඩි 5ද 10ක්ද කියලා ඉබේ නැගිට දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක මික්ස් කරගන්න එපා. ඩිටර්මිනින් කරන එක වෙනම කරන්න. අදිෂ්ඨාන කරන එක සමවදිනවා. ඊට පස්සේ ආපහු ඕන්නම් දැන් හිටගෙන සමවදිනවා. හිටගෙන. පුටුවක ඉඳන් සමවදිනවා ටිකක්. සෙටියක ඉඳන් සමවදිනවා. ඇඳේ නිදාගෙන සමවදිනවා. ඒ තැන්වල මේක නිතරම කරන්න යන්න බ අර ටික තමයි මේන් ඔබගේ හොඳනේ මේක විටින් විට අත්දහ බලන්න හරිනේ මිටි මිටි ඔබට පුළුවන් වෙන්නට ඕනේ ඕන තැනක යත්තිච්චිකං යම් තැනක කැමති එතන සමාධිය සමාධි හරිනේ ඒකත් අපි පුරුදු කරන්නට ඕනේ ඒ නිසා ඒක අපි පස්සේ කර ඒක ඊළඟ මාස දෙකෙන් පස්සේ අපි අවධානය පොඩ්ඩක් ඒකත් හුරු කරන්න අර හතර තමයි ඔබ වැඩිපුරම ફોકસ කරන්නට ඕනේ පැහැදිලි නේද කතාව
ලේඩිස් වෙනවාස එතකොට ස්වාමීන් වහන්සේ මට පොඩි මේ ගැටලුවක් තියෙනවා දැන් අපි මේ අදිෂ්ඨාන කරනකොට ඔය දැන් ඉස්සර ඊළාමිකේ ස්වාමීන් වහන්සේ මඟ දයහයේ වගේ තිබ්බේ දැන් එහෙම නැතිව අපි උපචාර සමාධියේදී ස්වාමීන් වහන්සේ කය හයක් වගේ කියලා අපි දැන් නිකන් ඊළාමිකදී මේ කියන්නේ නැතුව
මට තේරුණා
අපි අදිෂ්ඨාන කරන්න ඕනේ
නෑ ඉතින් අදිෂ්ඨාන කරනකොට උපචාර සමාධියක් නැහැ. උපචාර සමාධියේදී ඔයගේ අදිෂ්ඨාන ආදී කරන්නට බෑ. උපචාරයෙන් නැගී සිටිනවා. ඒක ගැන වද වෙන්න එපා. ඒ කියන්නේ Taman දැන් සමාධි මේකක් අරගෙන දැන් සමාධි අදහස් කරේ ඔබතුමිය සමාධි නිමිත්ත අරගෙන අදිෂ්ඨාන කරනවා කියන එකද? මොකද අදහස් කරේ?
ඔව්
ප්‍රශ්නයක් නෑ. ඒ කමක් නෑ ඒක 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 කොයි වෙලාව හිතුවත් ප්‍රශ්නයක් නෑ කොයි වෙලාව හිතුවත් ප්‍රශ්නයක් නෑ සංසුන් වෙලා යනකොට හිතුවත් ප්‍රශ්නයක් නෑ කලින්ම හිතලා ඉඳ ගත්තනම් ලේසි වඩා හොඳයි ඒක කලින්ම හිතලා මේවා කරන එක වඩා හොඳයි ඒ ඔබ මොන වෙලාවෙ හිතුවත් ඔබ ඔය වෙලාව උපචාරේ නැගී සිටිනවා ඒ ගැන වද වෙන්න එපා හරිනේ ඔබ මොන වෙලාවෙ සංසුන් වෙන මෙමින් යනකොට හිතුවත් ඔබ උපචාරේ නැගී සිටිනවා ඔබ මුලින් හිතුවත් ඒක උපචාරයට කලින් හිතන්නේ උපචාරයේ ඉඳලා ඔවා කරන්න බෑ උපචාරය කියන්නේ නැගී සිටිනකොට සද්ද එහෙම ඇහෙනකොට උපචාරයේ නැගී සිටිනවා ඉතින් ඒ නිසා ඔබ මොන වෙලාවෙද කරන්නේ කියන එක අදාළ නැහැ එතනට හරිනේ උපදේශය තමයි භාවන පටන් ගන්නකොට අදිෂ්ඨාන කරලා එතනට යන්න ඒක හොඳයි පැහැදිලි නේද
පැහැදිලි
ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. මම ආශිර්වාද කරනවා මේ මාස දෙකෙත් හොඳටම කරගන්න ලැබේවා කියලා බුදුන්.
තෙරුවන්
සරණයි.
පුළුවන්.
වාදයි තේ එක ඉතින් ඇයි එහෙම කරන්නේ ඉතින්? හොඳයි එහෙමනම් අපි ඊටාම වැඩගත් පාඩම් රාශියක් ඉවර කරන්න යදුනා. මේ පොතේ පාඩම් 25ක් අපි කරා. ඉතින් ඉදිරියේදීත් අපි ඊළඟ වාරයේදී පාඩම් ටික දිගටම කරගෙන යන්න ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී දායකත්වයේ දරුවේ පූජ්‍ය පනාගොඩ වජිරජෝති ස්වාමීන් වහන්සේගේ 1972 73 වර්ෂවල පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඇතුළත් වූ ඇතුළු ඕස්ට්‍රේලියාවේ පදිංචි සිටින ගිහි කල මිත්‍රයන් පිරිසක් විසින් ඉතින් ඔවුන්ගේ පුණ්‍යානුමෝදනා ගිහි කල ඉගැන් වූ අප සියලු දෙනාගේ ගුරුවරුන්ටත් ගිහි කල ඉංජිනේරු පීඨයේ ඉගැන් වූ සියලු ආචාර්යවරුන්ටත් මිය පරලොව ගිය 1972 1973 පේරාදෙණි ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා USA කැනඩා කටාර යන රටවල ජීවත් වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් අප සියලු දෙනාගේ ගුරුවරු හිතමිත්‍රයන් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත් ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් පූජ්‍ය වජිරජෝති ස්වාමින් වහන්සේගේ හිතවත් විවිධ රටවල ජීවත් වෙන සියලු දායක දායිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සියලු ප්‍රාර්ථනා එසේම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වජිරජෝති ස්වාමින් වහන්සේට උතුම් ලෙස ගුණ ධර්ම පූර්ණේ කරගන්න හැකියාව ලැබේවා. ඒ වගේම ඒ දායකත්වයේ දරන ඒ සියලුම මිත්‍රයන්ටත් මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවනම වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලුම කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්න අපිට හැකියාව ලැබුණේ අපේ දිලු දිසානායක මැතිණියගේ ලොකු කැපවීම නිසාමයි. ඉතින් එතුමියටත් ඒ තව තවත් උතුම් ලෙස ධර්ම කරුණ ධර්ම මාර්ගයේ නියැලෙන්නට ධර්මඥාන භාවනාවක් යන වඩා ගන්නට හැකියාව ලැබේවා. තවත් මෙවන් වූ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින්ම නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ පටිගත කිරීම ප්‍රචාරණය කිරීම ආදී හොඳින් සිදු කරන අපේ ප්‍රසාද් සොයිසා මහත්මා, නිකේෂ් මහත්මා, ධනංජය මහත්මා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත් තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා, නිවනින් සැනසෙන්න හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ කරගන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ආත්මාරක්ෂක ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දිවිරාජ මණ්ඩලය, මේ සෙනසුනට විශේෂයෙන් අධිග්‍රහිත දිවිරාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දිවියෝද දිවිමය ආයු වර්ණ සම්බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දිවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥානවලින් නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. හැම දිනාගේම නවින් මිය පරලෝකීය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කර ගැනීමටත් මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරමු. මේ සියලුම දේවල් අපිට කරන්න පුළුවන් උනේ අපේ පූර්වාචාර්යවරු මේවා ඉතාම හොඳින් ප්‍රගුණ කරලා පුහුණු කරලා ආරක්ෂා කරලා ආරක්ෂා කරපු නිසා. ඉතින් ඒ සසර වසනවා නම් යම් පූර්වාචාර්යවරේ කුණන්සේලාත් මේ පින අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනීය බොහෝදි සමෘද්ධ වේවා. විශේෂයෙන්ම මේ ග්‍රන්ථය මේ වැඩසටහන සිද්ධ කරන්නේ විශුද්ධි මාර්ගයේ සහ විශුද්ධි මාර්ගයේ ටීකාවේ හේතු කරගෙන පදනම් කරගෙන ඉතින් ඒ වගේම පටිසම්භිදා මාර්ගයේ උපකාරය ලැබුණා. ඉතින් විශේෂයෙන් මේ ග්‍රන්ථයන් රචනා කළ අනුබුදු බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේත්, ටීකාව රචනා කර ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේත්, ඒ වගේම විසුද්ධි මාර්ග අටුවාව රචනා කර මහානාම මහා ස්ථවිරයන් වහන්සේත් සසර වසනවා නම් උන්වහන්සේලාත් මේ සියලු පින් සාදු සාදු කියලා අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාගේ භව ගමනත් සුවපත් වේ, නිවනින් සැනසෙත්වා කියලා විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕනේ. ඒ වගේම යම් හෝ භාවනා අධ්‍යක්ීම් අපිට ලබා දුන්නා නම් අපේ නාවින අරිදම්ම ස්වාමීන් වහන්සේගේ පටන් ඒ සියලුම ගුරු ආචාර්යවරුනුත් මේ පිනට හිමිකම් කියන උන්වහන්සේලාත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් ඒ විශේෂයෙන් රේරුකාණී චන්දගණ මහානායක ස්වාමීන් වහන්සේ, මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා, ඒ වගේම පාවොක් සයාඩෝ ස්වාමීන් වහන්සේනි ස්වාමීන් වහන්සේලාගේත් ඒ ධර්ම උපදේශ වැදගත් වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනා වහන්සේලාටත් ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයත්, අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් අපි සිද්ධ කරනවා. සියලු දෙනා වහන්සේලාම ප්‍රාර්ථනීය බෝධිවලින් නිවනින්ම සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ